සීල සත්ත්ව විසුද්ධිය මුල් කරගෙන ආර්ය මාර්ගය වඩා ගැනීමට අවශ්‍ය කරන පහසුම කර්මස්ථානයක් මුලටම තෝරා ගන්න. අය කුමක් ගත යුතුද කියන කාරණේ. මේකදී අපි තේරුම් ගන්න අවශ්‍යම කරන කොටස තියෙන්නේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි කියලා. විසුද්ධ භාවයට පත් වෙන්නේ නැත්නම් ආර්ය මාර්ගයේ පූර්ණී කරගන්න සත්‍යයට පත් වෙන්නේ අවශ්‍ය කරන කාරණා හතක් තියෙනවා. අපි ඒකට සත්‍ය විසුද්ධිය කියලා කියනවා. මෙන්න මේ සත්‍ය විසුද්ධිය තෝරා ගන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වරන් ඉස්සෙල්ලම. මුලින්ම දැනගත යුතු කාරණේ. නම් ගාක් විග්‍රහ සාහිත්‍යයේ තේරුම් ගන්න තියෙනවා එක එක සතරාති පට්ඨානිය වැඩිම ආදි වශයෙන් විග්‍රහ කරනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විග්‍රහ කරනකොට මේක විග්‍රහ කර මූලික ධර්මයේ විග්‍රහ කරගත්තාට පස්සේ අපි කොයි ආකාරයෙන් ගත්තත් ඒ අනුකූලව අපි හරියට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැත්නම් යථාර්ථයෙන් පූර්ණේ කරගෙන යනවනම් සීල විසුද්ධියෙන් කරන්නේ ඒකමයි. සීල විචාරිතේ පූර්ණේ කරනවා කිව්වත් සතර හති වට්ටානේ පූර්ණේ කරනවා කිව්වත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණේ කරනවා කිව්වත් සත්‍ය බොජ්ජංග ධර්ම පූර්ණේ කරනවා කිව්වත් මේ කොයි යකින් පෙන්නුවත් 36 බෝධිපාක්ෂික ධර්ම තුලින් නිවන් මාගයි පෙන්වන්නේ. දැන් මේකදී අපි හොඳින්ම තේරුම් අරගන්න ඕනේ සත්‍ය විසුද්ධි ක්‍රමයත් එක්තරා ක්‍රමයක්. ඔය කියන 36 බෝධිපාක්ෂික ධර්මයේ වඩන ක්‍රමයක් තමයි සත්‍ය විසුද්ධි මාර්ගයෙන් ගෙනියන ක්‍රමය. ඒ ක්‍රමෙම තමයි අනිත් ක්‍රම වලින් කිව්වත් ඒ හැම ක්‍රමයකින්ම විග්‍රහ කරනකොට සත්‍යවිසුද්ධි ක්‍රමය විග්‍රහ කරපේක නම් ත්‍රිවිධ විචාරිත ක්‍රමය විග්‍රහ කරන්නත් පුළුවන්. ඒකම සතර හතිපට්ඨානිය වශයෙන් විග්‍රහ කරන්නත් පුළුවන්. ඒ වගේම පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග ආදී ආරියස්ථානික ආත්මාගේ ආදී වශයෙන් විග්‍රහ කරන්නත් පුළුවන්. මේ කොයි යටින් විග්‍රහ කරගෙන ගියත් විග්‍රහ යන්නේ ওই රටාවටයි. එකක් විග්‍රහ කරගත්තාම සෑම දෙයක්ම සෑම ක්‍රමයකම කර්මස්ථානයක් වඩනකොට සත්‍යීස් බෝධිපාක්ෂික ධර්ම තුලින් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණ වෙන්නේ නැත්නම් සත්‍ය බෝධිඥාන පූර්ණ වෙන්නේ ආදි වශයෙන් කොහොම කිව්වත් පූර්ණ වෙන්නේ සත්‍යීස් බෝධිපාක්ෂික ධර්ම තුලින්. විග්‍රහ කරගන්නකොට අපිට පේනවා එකින් එකට මේ බෝධිපාක්ෂික ධර්මයන්ට හෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයට හෝ සතර හති වට්ටාන්ට අලංගු වෙන්නේ නැති විග්‍රහ කරගන්න පුළුවන්. එතකොටයි තේරෙන්නේ ආර්ය මොන විදිහෙන් හරි සාසනික මාර්ගයක් අනුගමනය කරා නම් ඒක ත්‍රිවිධ විචාරිතය පූර්ණ කරන මාර්ගය. ඒ අනුව නම් ඒක විග්‍රහ කළ හැකියි. සතර හරි වට්ටානිය පූර්ණ කරන මාර්ගය වශයෙන් උනන් එහෙම විග්‍රහ කළේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණ වෙන ආකාරයෙන් උනන් එහෙම විග්‍රහ කළේ. බොජ්ජංග භාවනා වශයෙන් උනන් එහෙම විග්‍රහ කළේ. කොයි ක්‍රමෙන් කරත් කරන්නේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම තුලින් නිවන් මාර්ග වැඩි නැහැ. ඔකේ තේරුම් ගන්න ඕනේ. දැන් මෙන්න මේ තුලින් අපි දැනගන්න ඕනේ සීල විසුද්ධිය තෝරා ගන්න. අපි සමාදාන වෙන එකක් තියනවා නම් සමාදාන වෙන්නේ වත. වත විසුද්ධිය නෙමෙයි. යද වෙනකොට බොහෝ කොටම පටලවාගෙන තියෙන දෙයක්. දැන් පංච සීල වත, අෂ්ටාංග සීල වත, නවාංග උපසත වත, ගිහි දස සීල වත, සාමණේර දස සීල වත, උපසම්පදා දස සීල වත කිව්වත්, ඒ වගේම අපි ආජීව අෂ්ටමක සීලය කියලා කිව්වත්, ඒ කොයි ආකාරයෙන් කිව්වත් ගිහි පැවිදි දෙපාර්ශවයකම යම්කිසි වතක් පූර්ණේ කරනවා නම් යම් සමාදානං තං වතං කියන එකට ඒක වැටෙනවා. යම් සමාදානයක් ඇද්ද ඒක වතකි. සංවරක් තේන සීලං. සංවරක් තේ පිහිටීමක් ඇද්ද ඒ සීලේ. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕනේ. සංවරක් තේ පිහිටීමක් නැත්නම් සීලයක් පහළ වෙන්නේ නැහැ. සංවරක් තේ පිහිටීමෙන්මයි සීලයක් පහළ වෙන්නේ. දැන් සංවරක් තේ කොහොමද පිහිටන්නේ? වතෙන් මොකද කරන්නේ? මේ කියන කාරණා අපි එකින් එක විග්‍රහ කරලා දැනගන්න ඕනේ. වතකින් කරනවා සීලයට ආධාරයක් දෙනවා. වත ඇතිය සීලයේ පූර්ණ්‍ය කරගෙන තියෙන බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ. එක වතක්වත් සමාදන් වුණේ නැහැ. නමුත් බණහල අවසාන වෙනකොට සෝතාපන්න වෙලා. සෝතාපන්න කෙනාට අකණ්ඩ අචිද්ද අසබල අකල්මාස කියන කැඩෙන්නේ නැති, හිඳුරු වෙන්නේ නැති, ඒ වගේම දුබල වෙන්නේ නැති, කාට බැඳෙන්නේ නැති සීල ගුණයක් ලැබෙනවා. වත කියන එක එහෙම නේද කැඩෙනවා. ඒකට හේතුවක් බලන්න ඕනේ. නොකඩින්නේ ඇයි? නොකඩින්නත් හේතුවක් තියෙනවා. මොකද මේ ධර්මයේ හේතුඵලවාදය. ඇයි කැඩෙන්නේ නැත්තේ? ඇයි විඳින්නේ නැත්තේ? ඇයි සිදුරු වෙන්නේ නැත්තේ? ඇයි කාට බැඳින්නේ නැත්තේ? ඒකට හේතුව මොකද්ද? ඒකත් අපි දකින්න ඕනේ. යටි සමාදාන් වෙලා ඉන්න දෙයක් තියෙනවා. සමාදාන් වෙලා ඉන්න දේ තුලින් අපිට යම්කිසි ආකාරයකින් හොඳ වේද හෝදිසියෙන් ඉන්නකම් ඒ සමාදානිය කැඩෙන්නකෝ බේරගත්තේ. අපි මෙහෙම හිතන්න ඕනේ අපි පොඩි උදාහරණයක් කරා මේ ඉස්සෙල්ලා මූලික උදාහරණෙ තෝරාගෙන ඉන්න ඕනේ. යම් කෙනෙක්ගේ යම් හේතුවකින් අත කපනවා. මොනවා හරි අසනීපයක් නිසා අත කපනවා. අපි අත කපන්න ඉස්සෙල්ලා එයාට කියනවා. අහවල් જાතිය බැරි වෙලාවත් අල්ලන්න එපා. මේ වගේ જાති අල්ලන්න එපා. දැන් අපිට ඔහොම අපි කවුරු හරි කියනවා. මොනවාද අල්ලන්න එපා. දැන් අපි මොනවා හරි જાති ටිකක් කියනවා. කොහේ ගියත් කොහේදී දැක්කත් මෙන්න මේ જાති අල්ලන්න එපා. අර අත තියෙන සාකල් අත් දෙක තියෙන සාකල් ලේමුණු මනුස්සයා. හොඳේ හොලිසියකින් ඉන්න ඕනේ. ඕනකමකුත් තියෙනවා නම් පුරුද්දට හරි අහු වෙනවා නම් අල්ලෙනවා නම්. යා හොඳේ හොලිසියකින් ඉන්න ඕනේ. ඒ කිව්ව જાති මතකේ තියා ඉන්න ඕනේ. අල්ලන්න නැතුව බේරිලා ඉන්න. එයාට අල්ලන්න නැතුව ඉන්න පුළුවන්. යම් හේතුවකින් මිනිහ අත කපනවා. අත් දෙක කපලා සිද්ධ වුණා. දැන් අත් දෙක නැහැ. දැන් එයාට කියන්න බැද? අහවල් જાති හැම බැරිවත් අල්ලන්න එපා කිය. අර සීන් හිටියත් එහෙම අහුවේයිද? අත් දෙක නැති කෙනා. කෙනෙක්ගේ අත් දෙක කපලා දැම්මනා. එයා අවසීයෙන් හිටියා සීහියෙන් හිටියා. අල්ලන්න එපා කියන වචනේ කියන්නවත් ඕනේ නැද එයාට? ඕනක නත් නැහැ. මොකද අත් දෙක නැහැ. මොනවා අල්ලන්නද? හොඳ අත් දෙක නැති වාය දැන් නැතුව ඉන්නවා. ඒත් අහුවේයිද? අත් දෙක නැති වා සීහ කර කර ඉන්නවා. ඒත් අහුවේයිද? කොහොමවත් අහු වෙන ක්‍රමයක් නැහැ. හැබැයි අත් දෙක තියෙන තාකල් එයාට හොඳ පරිසමක් කියා දෙන්න ඕනේ. හැමිලියෙන් මනස සීහියෙන් ඉන්න. හොඳ සීහියෙන් ඉඳලා මෙන්න මේ වැරදි වැරදි ටික හිතෙන් කයින් වදිනින් කරන්න එපා. එහෙනම් එයාට ඒක හිත කය වදිනේ උපකරණයක් වෙලා තියෙනවා නම් යම් කිසි වැරදි වැඩක. ඒ උපකරණයක් වෙලා තියෙනකන් එයාට සිද්ධ වෙනවා පරිසම් කරගන්න. වත පරිසම් කරගන්න සිද්ධ වෙයි. වතක හික්මිලා ඉඳලා ඒ තුලින් යාර සිද්ධ වෙනවා අර වැරදි පැත්ත දුස්සත්ති පැත්ත නොකර ඉන්න. හොඳයි හිත තුල ඒක වැද්ද ගැනීමට මූල ධර්මයක් තියෙනවා නම් හේතුවක් තියෙනවා. යම් ක්‍රමයකින් ඒ හේතුව පිට දැම්මන. දැන් ඉතින් යාර වතකින් වැඩක් තියෙනවා. අර වතකින් කරන්න දෙයක් නැහැ. දුස්චරිතයට හේතුකාරක වන්නා වූ මානසිකත්වයක් යම් කෙනෙක් නැති වුණා නම් ඊට පස්සේ යාර දුස්චරිතයන්ගෙන් වෙන් වෙන්න වතක් පනවන්න ඕන. තැනෙව්වත් නැතත් එයාගෙන් මේක සිද්ධ වෙන විදිහක් නෑ. මොකද හේතුව? එයාගේ මානසිකත්වයේ තුල ඒ දුච්චරිතය හටගන්න විදිහ හේතුව නෑ. නෑ ආර්ය අෂ්ටාංගික මාර්ගය නෑ. දැන් මේ ආර්ය මාර්ගය කියන්නේ. ඔන්නේ දුච්චරිතය හටගැනීමේදී තියෙන හේතුව විදහාගන්න ක්‍රමය. වද කියන්නේ. ඒ හේතුව බිඳින් නැතුව ඒක වැත්තකින් තියලා. හොඳට සීබුද්ධියෙන් පරිස්සම් වෙවි නොකර ඉන්න ක්‍රමය. දුච්චරිතය නොකර ඉන්න. කෙරෙන්නේ ඉන්නුට තියෙනවා මොකද හේතුව තියෙන නිසා. එයා හැම වෙලේම මනාසීයකින් ඉඳලා ඒ මොනවාවත් මම ප්‍රාණඝාත කරන්නේ නැහැ. මම හොර මරවච්චා කරන්නේ නැහැ. මම සුදා සූදුරාජ කරන්නේ නැහැ. මම බොරු කියන්නේ නැහැ. මම කේලම් කියන්නේ නැහැ. මම පරුස වදන කියන්නේ නැහැ. මම ප්‍රලාප කියන්නේ නැහැ. මම හොඳ සමාදාන වෙච්ච වදක ඉඳලා මේ ටික කරගෙන ඉන්නේ කියලා එයාට ඒක කරන්න වෙනවා. එයාගේ මානසිකත්වය සුද්ධ වුණා නම් යම් තවසක. හරියාකාර ක්‍රමයක් තුලි. එයාට මම ප්‍රාණඝාත කරන්නේ නැහැ. මම හොර මරවච්චා කරන්නේ කියලා සමාදාන වෙන්න එකක් තියෙනවා අදිටුවේ. සමාදාන වුණත් එකයි නැතත් එකයි එයාගෙන් කෙරෙන්නේ හේතු නැහැ. මොකද හිතේ හටගන්න දෙවිද කාක හටගන්න දෙවි මුල කැපිලා. මෙන්න මේක තියෙන අනුශේය බින්දිනවා කියන්නේ. හිත තුල මතුවෙලා නැහැ. ඒකට හේතුකාරයක් ආවම මතුවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසාම හේතුකාරයක් ආව තැන මතුවෙන්න ඉඩ තියෙන නිසා මතුවෙන්න පුළුවන්. අන්නේ අර වතකාරසා කරගෙන බොහොම සිහියෙන් ඉඳ සිද්ධ වෙනවා ඒ කාලෙට. යම් දසක අනුශේය කියන්නේ අභ්‍යන්තරයෙන් ඒ අරමුණු ආවත් මතුවෙන්න විදිහ හේතුව නැත්නම් රාගය නැමැති හේතුව හටගන්න කියලා රාග මූලිය නැත්නම් ද්වේෂයට හේතුකාරකේ නැත්නම් මෝහයට හේතුකාරකේ නැත්නම් රාගය නිසා ද්වේෂය නිසා මෝහය නිසා යම්කිසි දුෂ්චර්යයක් හෝ යම් පාපයක් සිද්ධ වෙලා තිබුණා. දැන් එයාගේ සිද්ධ වෙන්න කොහොමවත් ක්‍රමයක් නැහැ. මොකද අනුශේය විඳින්න. අන්න අනුශේය විඳිනවා කියන්නේ යමක් ඇද්ද? ආර්ය මාර්ගයෙන් සිද්ධ කරගන්නේ අන්න ඕකයි. මේකේ වාසනාව තියෙන බෞද්ධ කියන පිරිසට. එනම් මේ බුදුදහම අහලා හරියාකාරව තේරුම් අරගෙන ඒ සඳහා තිබෙන ඖෂධයක් තියෙනවා යන්සේ විදිහේ ඖෂධයක්. අන්නේ ඖෂධය අරගෙන නිරෝගී වෙච්ච පුද්ගලයාටයි ඔය කියන වාසනාව හම්බ වෙන්නේ. ඔයිට පිටස්තර කිසිම සාසන කියන මාර්ගයක ඔය අනුසේ විදිහේ ඖෂධය නැහැ. ඒ අනුසේ විදිහේ ඖෂධය නැති නිසා කොයිතරම් වත පුරාගෙන හිටියත් එයා වතේ ඉන්නවා මිසක් වතේ ඉඳලා හුරු පුරු කරගත්ත ගති ලක්ෂණය පහල කරගන්නවා මිසක් අර අනුසේ විදිහා කියන එක සිද්ධ වෙන්නේ නැතිනම් කොයි මොහොතක හරි කවදා හරි ආචාරයක් අර අපි අද මතක් කරන්නේ තිවිච ආවර්ජනේ අමතක වෙච්ච වෙලාවක මොකද කරන්නේ අරගෙන ඉන්න පුළුවන්. දැන් මෙන්න මේ වාසනාව තියෙන්නේ ආර්යයන්. ආර්යෝ කියලා කියන්නේ ඔය ලෝභයට, ද්වේෂයට, මෝහයට හේතුකාරක වන මූල ධර්මයේ හිතෙන් බිඳිලා ගියායි. මාත්‍රයක් හරි බිඳුණා නම් එතන පටන් ආර්ය මාර්ගයට අවතීර්ණ වුණා. එතන පටන් ගන්නේ මේ මාත්‍රේ බිඳලා බිඳලා කෙලවර කරු දක අරිහත් වුණා. නාථයෙන් සියලු පව් වලදී විචාන්සේ විදුණා. නැහනම් ලෝභක්ෂයයි, ද්වේෂක්ෂයයි, මෝහක්ෂයයි සම්පූර්ණ. දැන් ලෝභක්ෂය කරන්න, ද්වේෂක්ෂය කරන්න, මෝහක්ෂය කරන්න මේ ආර්ය විනය තුල මාර්ගයක් තියෙනවා මිස කිසිම විදියකින් ඔප්පු කරන්න බෑ. මෙයින් බැහැර දැනක ආර්ය විනයෙන් බැහැරව සාගක් ශේවෙන්න, දේශක් ශේවෙන්න, මෝහක් ශේවෙන්න තවමගක් තියෙනවා කියලා මොනම තරකට ඔප්පු කරන්න ක්‍රමයක් කියන්න පුළුවන්. අපි එකේ තියෙන, අපි එකේ තියෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි ඔප්පු කරන්න බෑ. අවංකවම ඔප්පු කරලා පෙන්නන්න. එහෙනම් ඒ සඳහා අවංකව ඔප්පු කරලා පෙන්නිය හැකි හේතුඵල න්‍යායය තියෙන එකම ධර්මයේ බුද්ධ ධර්ම. මේක ඔප්පු කරන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ සඳහා තියෙන හේතුඵල න්‍යායය නම් නියම ධර්ම හතර දුන්නේ බුදුරජාණන් වහන්සේ. අන්න ඒ තමයි දහම් ඖෂධය කියන්නේ. ඒක බොහොම අදලොස්සයි. අපිට අද වෙලා තියෙන්නේ අතලොස වැත්තකින් තියලා. අපි හුඟාක් වැල්වටාන් පස්සේ යනවා. හුඟාක් බාහිර ධර්මයන් පස්සේ යනවා. මොන ත්‍රිපිටකේ කටපාඩම් කරන්න ලැහැත් තියෙනවා. ත්‍රිවිධ සූත්‍ර කටපාඩම් කරගන්න ලැහැත් තියෙනවා. ඔය ඔක්කොම කටපාඩම් කරගත්තා හිටියන් ත්‍රිපිටකධාරී විසුණුහන්සේලා කියලා ඉස්සරහ. හැබැයි පුතත්ජන කී තාත් ඉක්කොම ලැතින් ත්‍රිපිටකධාරී විසුණුහන්සේලා හිටවුවා ධර්මයේ හොඳට පැහැදිලිව සඳහා වෙනවා. ආ ත්‍රිපිටකේම කටපාඩම් කරගෙන අර්ථවත් දැනගත්තා පුතත්ජන භාවයේ ඉක්ම ගිහිලා නැති අය ඉඳලා තියෙන බව ඔප්පු කරලා තියෙනවා. තින්දා තියෙනවා. එහෙනම් කටපාඩම් කරගන්න එක මතක් කරලා තියාගන්න එක අර්ථවත්ලා තේරුම් අරන් පමණක් ඉඳී. මේ කියන්නේ රාගක්ෂේත, ද්වේෂක්ෂේත, මෝහක්ෂේත අවශ්‍ය වෙන. දහම් ඖෂධයේ එතන තිබිලා නැහැ. තිබිලා තියෙනවා. පරිහරණය කරලා. අයි බෙහෙත් ගන්නේ බෙහෙත් ගිය පොතක් කරගෙන පොත කටපාඩම් කරගෙන ඔක්කොම කරගෙන තියෙනවා. බෙහෙත් හදන හැටි දන්නවා, කියන හැටි දන්නවා, කරන හැටි දන්නවා, පොළ හැටි දන්නවා, ඔක්කොම පොතෙන් ඉගෙන ගත්තා. හැබැයි මොහොතක්වත් අපි බෙහෙත් හදලා පාවිච්චි කිරීමේ කාර්යයේද වැටේ නැත්නම් අපේ ළිඳේ මාත්‍රයක්වත් හොඳ වෙන්නේ දෙයක් නැහැ. පොත කොච්චර කටපාඩම් කරගෙන තිබුණත් බෙහෙත් පොත. මෙන්න මෙහෙම දෙයක් තමයි මේ ත්‍රිපිටකේ කටපාඩම් කරගන්න ගියත්, ත්‍රිපිටකේ අර්ථ ඔක්කොම දැනගෙන හිටියත්, ඒ පුද්ගලයා නියම ධම්ම මාර්ගය තුල මොහොතකින් හරි එතෙන්ට ආවෙ නැහැ. ඒක මේ තුලින්. ඔකට බෙහෙත් දෙවිලා නැහැ. ඔකට බෙහෙත් හැදිලා නැහැ. මෙන්න මෙයාට කියන පද පරමයි. පදේ පරම කරගෙන ජීවත් වෙනවා. ඒක තමයි වටිනාම. ඉතින් ඒක තමයි කොයි පොතේ තියෙන්නේ? කොතන තියෙන්නේ? මන සූත්‍රයේද කියා තියෙන්නේ? අපි පිළිගන්නේ නැහැ. මෙන්න ගන්න නිගමනයේ. එහෙනම් එයාට පද පරම වෙලා තියෙන්නේ මොළේ නෙමෙයි, බුද්ධිය නෙමෙයි, පදේ. අර පදේ පරම කරගත්ත කෙනාට කියනවා පද පරමය. පද පරමයට නිවන්. මේක අපි හොඳට පැහැදිලිව දැනගන්න ඕනේ. පද නරකයි කියනා නෙමෙයි. හැබැයි මොළ පදේ හරි බුද්ධි ගෝචරව තේරුම් අරගෙන ඒක නිවන් මාර්ගෙ එලි දක්වන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක හොඳ දේශකත්වයක්. ඒක හරි වැදගත්. දේශකයන් වහන්සේලා ත්‍රිපිටක ධර්මයේ හදාගන්න ඕනේ. හදාලා බුද්ධි ගෝචර කරගන්න ඕනේ. ඒ බුද්ධි ගෝචර කෙනේ දේශනා කරපුවාම විශාල වාසනාවක් ලැබෙනවා. අපවාදකට අනේ මම කෝටි දහහතර ත්‍රිපිටක ධාරී වෙලා කකුසඳ කොණාගම කාශ්‍යප කියන බුදුරන් වහන්සේලා කාලෙම ධර්ම දේශනා කරගෙන ඇවිදilla. මේ ගෞතම බුදුරන් වහන්සේ කාලේ ධර්ම දේශනා කරගෙන ඉඳලා හිටන් එයා උද්දාමයටපත් වෙලා හිටන් ඊට බුදුරන් වහන්සේට කියා හිටියා. සාමීනි මෙච්චර කාලෙක ඉඳලා මම ධර්ම දේශනා කරමින් ඉන්නේ. ඉතින් යන්න ඇරලා හිටන් බුදුරන් වහන්සේ සුච්ච පොට්ලිය යනවාද කියලා. සුච්ච පොට්ලිය කියලා කතා කළා. මොකද කිව්වේ? තමා තමාගේ වැඩේ කරගන්න නැතුව අනුන්ට බණ කිය කියා ඉන්න උඹ උඹ වැඩේ කරගත්තේ නැහැ. මේ හැරේවත් ඕකෙන් අහ කියලා සමන් වැඩි කරගන්න බලපන් කියලා අවවාදයක් කළා. දැන් මේක හරි වැදගත් අපි. දැන් මෙන්න මේ වෙලාවේදී ඒ පොට්ල හාමුදුරන්ට එක සිද්ධියක් වුණා. දැන් තමන් ත්‍රිපිටක ධාරි. හැබැයි තමන්ගේ වැඩේ කරගන්න කල්පනා කරනකොට තමන්ගේ ත්‍රිපිටක ධාරිත්වය තමන්ට මදි වෙලා. එහෙනම් අනුන්ගේ ආධාරයක් අවශ්‍ය නැහැ සෝතාපන්න ඵලයට පත් වෙච්ච දැන් පටන්. නමුත් එතෙන්ට පත් වෙලා නොහිටපු නිසා අනුන්ගේ ආධාරයක් ඕන නැන්නේ දෙන එයාට අවශ්‍යයි. දැන් කොච්චර ත්‍රිපිටක ධාරී වෙලා හිටියත් එයාට සිද්ධ වුණා. කොච්චර ධර්මදේශනා ක්‍රමෙන් හිටියත් එයාට සිද්ධ වුණා. ආචාර්යවරේ කම් වෙලා ආචාර්යවරේගේ උපදේශ පරිදි මාර්ගය වදාගෙන ඉන්න පළමු උපදේශක. මාර්ගය ලැබිලා තිබුණා නම් එයාට එච්චර කල් පහු වෙන්න දෙයක් නැහැ. අලු ධර්මයේ සෝතාපන්නව කියලා තියෙන්නේ. අන්න ඒ නිසා තමයි එයාට සිද්ධ වුණේ ගුරුවරයෙක් හොයාගෙන කර්මස්ථානයක් ගන්න. මේ රාජ ගුරුවරයෙක් හොයලා කර්මස්ථානයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ. මෙයා නොඑක් නෙයි කර්මස්ථාන ආචාර්යවරයලා ගියා. නමුත් මෙයාගෙන් බණ අහලා මෙයා ධර්මාසනයේ තියලා නැත්ත කියලා බණ අහපු අය තමයි මේ දැන් කර්මස්ථාන ආචාර්යවරු. ඒගොල්ලෝ කියන අපි කොහොමද ඔබ වහන්සේට කර්මස්ථාන වෙන්නේ? අපි ඔබ වහන්සේට ගරු කළා, ධර්මදරයන් වහන්සේ නමක් හිටියට ගරු කළා, බණ අහලා තියෙන කෙනෙක්. ඔබ වහන්සේ ඒත් එන්න සම්මත කරලා තියෙන කෙනෙක්. ඔබ වහන්සේ අපි ළඟ දනගස්සවන්න අපි කැමති නැහැ. අනේ ස්වාමීන් වහන්සේ කොහේ හරි කමන්නේ ගිහිලා වෙන කෙනෙක් හොයාගන්න. අපිට නම් ඔබ වහන්සේට කර්මස්ථාන දෙන්න විදිහක් නැහැ කියලා විදිහට ප්‍රතික්ෂේප කළා. අදට බොහෝම දුර පළාතක ගිහිල්ලා ආරංචියක් තියෙන හොඳ කර්මස්ථාන ආචාර්යවරයෙක් ඉන්න කියලා බලන පුංචි හාමුදුරුවෝ. අවුරුදු 7-8 ගණනි බොහොම බලාපාල වගේ හාමුදුරුවෝ හම්බ වුණා. හැබැයි වාන්නාකාරකමක් තිබුණේ නැහැ. ඒර කොහොමද නිවන් දකින්න? නිසා කැමති වුණා. උන්වහන්සේලා ගෞරවයෙන් ඉඳලා ඒ කර්මස්ථානේ ගන්න. මේ උන්වහන්සේ මේ ප්‍රකාශ කළේ මොකද? මම කියන විදිහට අකුයක් නැහැ පිළිපදින්න පුළුවන් නම් ඔබ කර්ම ඔබට කර්මස්ථාන දෙන්න මම බාර ගන්නවා. හිතුවා කාරණා බාර ගන්න. ඔබ හිතුව මතේ ඔබේ දැනීමෙන් ඔබේ හිතුව මතේ වකරන කිව්වොත් මම කියන එක වැටගින් තියෙන. ඔබ හරි කැමති දිහකට යන්න. මගෙන් කර්මස්ථානයක් අවදින මම කියන විදිහට ඒ කටයුතු කරන්න පුළුවන් නම් මම බාර ගන්න. මම දන්නා බොරු කෙනෙක් නෙමෙයි. ඒ අනුව ආලා මාර්ගය වල ප්‍රතිවල් ලැබුවා ඉන්නවා. මාර්ගය හොඳට තේරෙන්නේ දක්ෂ කර්මස්ථාන ආචාර්යවරු බව පැහැදිලි. මැරෙන්න කිව්වත් මම මැරෙනවා. කියන්නේ කරනවා. මේ අදිස්ත්‍යානේ අරගෙන ඉලා කිව්වා ඔබ වහන්සේ කියන යමක් ඇත්නම් ඒ සියල්ල තමයි අවනත. මම ඒක පිළිගන්න මට කර්මස්ථාන දෙයි. ඒ වගේ නම් හොඳට ඇඳ ගන්නකෝ. චූරේම හොඳට ඇඳගෙන පොරව ගන්නකෝ. පොරවගත්තු. ලොකු මඩවලක් පෙන්ලේ නම් කිව්වා අන්න අර මඩවලේ පස්ස බලන්න නැතුව මම කීයකට යන්න. යන්න ඉස්සරහට යන්න. දැන් ඒ කර්මස්ථානේ මොකද්ද මේ කොරන් හදන කියලා ඇහිුවේ නැහැ. මේ කර්මස්ථානයක්ද මේ? මේක මාර්ගයක්. ඒවත් කතා කරන්න ගියේ නැහැ. වෙන එකක් වෙච්චා මං කිව්වේ කරනවා කියලා මඩවලේ ගියා. ධනවත් තම ගියා. පස්ස බලන්න නැහැ ඉතින් ගෙලිම යනවා. ආපහු ප්‍රතිඥාවක් හම්බෙන්නේ නැහැ. ආපහු වෙන්න කියලා කියන්නේ නැහැ. යන්න කිව්වා මියා කියන්නේ එන්න කිව්වා නැහැ ගියා දෙකට. ඉනවත් තම ගියා තවත් යනවා. පපු මත්ත බල ගියා තවත් යනවා. වෙන එකක් වෙච්චා. වැරෙන එකක් හරියට. කරවටක් ගියා. කොහමාරු. දැන් කරවටක් මඩේ ඉරිලා. තව තියෙන නාහෙට යන්න විතරයි ගියොත් නැරෙනවා. දැන්නොත් මැරිච්චා මං කියන කයි යනවා කියලා යනකොට අන්න උන්වහන්සේ කියන යනවා. ආ දැන් නවතින. හැරෙන්න ආපහු. හැරුණා. දැන් ගොඩට එන්න. ගොඩට ආවා. අන්න මම එකයි කිව්වේ දැන් කර්ම අපි ත්‍රිපිටකය බලන් ගිහිල්ලා ඉතින් බැලුවොත් එහෙම ඕකේ සිද්ධිය නෑ, නිරුක්තිය නෑ. ත්‍රිපිටක. ඊට මල හොදාගත්තාට පස්සේ භාවනාව දුන්නා කියලා තියෙනවා. ඒකෙන් සාර්ථුණා කියලා තියෙනවා. ඒක අපි දන්නේ නැහැ මොකද්ද ඒක ලි මේ ආර්ය විනය තුල කවදාවත් හරයක් නැති දෙයක් කර්මස්ථානාචරයේ දෙන්නේ නැහැ. ධර්මයේ හරිනම් මාර්ගය හරිනම් වැඩක් නැති දෙයක් දෙන්නේ නැහැ. හැබැයි මේක විග්‍රහ කරලා දෙන්න ඕනෙත් නැහැ. දැන් අපි හෙවත් එහෙම ඔය රෙද්ද ඇඳගෙන ඉන්නකෝ කිව්වොත් එහෙම කාටවත් කියනවා. ඉතින් ඊට පස්සේ අපි පස්සේ කාලේ කරා මෙහෙම කිව්වා කියලා තිබුණා. ඉතින් රෙද්ද ඇඳගන්න කිව්වේ කොහෙද කියලා තිබුණ නැහැ නේ කිව්වොත් එහෙම ඒකට අපිට කියලා දෙන්න ඕනෙ. එතෙ ඉනේ ඇද ගන්න මිසක් වෙන කොහෙන්ද ගන්න? ඉනේ ඇගට ඇද ගන්න මිසක් වෙන මොනවටත් අඳවලා ඉන්නේ. ඉතින් ඒක කියා දෙන්න ඕනේ. අන්න ඒ වගේ මේ දහම් දැනුවත්ව ඉන්න කාලේදී මේ නිරුක්ති වැටහෙන අවස්ථාවක් තිබුණා. ওই අවස්ථාව පහු කාලෙක නැති වෙලා ගියා. ඊට පස්සේ කියන්නේ සිද්ධ වෙනවා. එද්ද ඉනේ ඇද ගන්න කියලා කියන්න වෙයි. අන්න ඒ වගේ අවස්ථාවක් අදත් මතුවලා තියෙනවා. මේ නිරුක්ති මතුවලා තියෙන ඕන කාලේදී මතුවලා නැහැ. දැන් මඩවලේ කරවටක් ගිහිලා ආපහු එන්න කිව්වම මේකේ නිරුක්තිය මොකද්ද? මේකේ පෙළපු දහම් අදහසක් එහෙම තිබුණාද? ඔබ පොතේ නැති නිසාද විග්‍රහ කරන්නේ? පොතේ ඔබ වෙනම විග්‍රහ කළා නැතුවත් අපි එකක් දකිනවා. මේ මඩවලක් උපමා කරලා තියෙන්නේ කාමයේ. කරවටක් කාම වඩේ ඉන්න මේ ලෝක සත්‍ය ජීවත් වෙනවා. මෙන්න මේක තමයි මේ උපමා. කාම වඩේ කරවටක් එල්ලයි මේ ලෝක සත්‍යෝ පංචකාමී රසාස්වාදී බැඳි බැඳි ඉන්නේ. දැන් පංචකාමී රසාස්වාදී බැඳි බැඳි ඉන්න සාමාන්‍ය මිනිස්සෙ තමයි බණ කියලා සුද්ධ කරලා හොඩට ගන්න තියෙන්නේ. සුද්ධවන්තයන් හොඩට ගන්න දෙයක් නැහැ. අසුද්ධ වෙලා ඉන්න කෙනෙක් සුද්ධ කරනවා කියලා සුද්ධ වෙච්ච කෙනෙක්ගේ සුද්ධ කරන්න දෙයක් නැහැ. එහෙමනම් අපිට අරිහතුන් වහන්සේගේ සුද්ධ කරන්න දෙයක් නැහැ. පරපතේ රහිත වෙච්ච අනුගේ ආධාරයක් ඇතුව මාර්ගය දැනගත්ත කෙනාට තමයි මේ මාර්ගය කියලා දෙන්න දෙයක් නැහැ. ඒවත් මෙහා ඉන්නවා නම් යම් කෙනෙක් පුතත්ජන භාවයෙන් ඉක්ම යන බලාපොරොත්තු වෙයි. ආර්ය මාර්ගයට පත් වෙන බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඔය මූලික අවස්ථාවෙන්නේ කරවටක් ආව වැඩි එරිද. ලසන රූපයක් දැකහම බලන්න නැතුව ඉන්න බෑ බලන්න ආසයි. හොඳ මිහිරි ශබ්දයක් ආපුහම ඒක අහන්න ආසයි. ඒකේ කාමාස්වාද විඳින්න ආසයි. සුවඳක් දැක්කහම නිකන් ඉන්න බෑ අරන් ඉබල බලන්න ආසයි. රසයක් දැක්කහම ඉන්න බෑ කාලා බලන්න ඕන. කා බලන්න හිතෙනවා. පහසක් මතක් වුණාම පහස විඳින්න හිතෙනවා. ඒකේ ආසාවෙන් බැඳිලා මෙන්න මේ தත්ත්වයට වත් වෙලා ඉන්නවා නම් එයාට කියනවා කරවටක් කාම මැද මඩේට ඉන්න පුද්ගලයා. දැන් එන අපි ඉස්සෙල්ලාම සුද්ධ වෙන්න දින ඔතන ඉඳලා. එයා මේක තමයි මේ කරවටක් යන්නේ ඉඩෑරි. ඉඩෑරලා මෙයාගේ අඩුපාඩුවක් වෙන්නා දුන්නා. දැන් ආපහුවේ. දැන් එයා ආපහුව ආවා. ආපහුව ආවේ කොහොමද? කරවටක් මඩේලා ඉන්න පුද්ගලයාගේ කකුල් දෙක දිහේ තියෙන අඩියයි දෙකයි. උඩට ඉන්න පීවර තියෙනකොට. හැබැයි මඩේ ගිහින් තියන දැන් බබ ගානක් ඈත. දැන් මෙයාට පුළුවන් කකුල දික් කරලා මඩ නැති එකපාර ගොඩ අඩිය තියා. එහෙම පාදයක් අයිතිද මේ මනුස්සයාට? එයා මේ හාමුදුරුවා. නෑ මේ අඩියයි දෙකයි අන්තිමට ඈත් කරලා තියන්න පුළුවන්. කකුල් දෙකේ දුර ප්‍රමාණය. මඩේ ඉන්නකොට එචර තියා ගන්නත්. විදහාත් පොළවේ අඩි දෙකක් එකපාර උසර කකුල තියලා ඉස්සරහට ගියාද? කරවටක් මඩේටලා ඉන්න පුද්ගලයාට කොහොම ගොරසෙන් එහෙම අඩිය තියන්න බලයක්වත් නෑ. පුළුවන් කමක්. ඒ බොහොම උත්සාහ කරලා වීරිය කරලා ඉනම් අඩි භාගයක් ඉතින් කකුල ඉස්සරහට අරගෙන තියලා අනික කකුල බොහොම අමාරුවෙන් ඉස්සරහට තියලා මෙහෙමයි මුල දින්න ඕන. එහෙනම් අඩිය තියන්නේ කොහෙද? අර කරවටක් මඩලා තියෙන එරිලා මඩේ ඉලා ඉන්න පුද්ගලයාගේ ඉන්න තැන මඩගොඩේ ඉඳලා ගොඩ පැත්තට තියෙන මඩේ. මඩ පැත්තට තියෙන මඩේ කියත ගැඹුරට ගිහලා මැරෙනවා හිර වෙලා. ගිලෙනවා. ගොඩ පැත්තට තියෙන මඩේ අඩි කාලයෙන් භාගින් ටික ටික අඩිය තියලා බොහොම උත්සාහයෙන් ඉස්සරහට ඉස්සරහට එන්න ඕන. අර පොඩ්ඩක් හරි ඉස්සරහට ආව ගොඩ පැතර තියෙන මලට අඩිය තිබ්බොත් පොඩ්ඩක් හරි ගොඩ එනවා මිසක් මලට යන්නේ නැහැ. හැබැයි අඩිය තිබ්බේ මල තමයි. එයා මොකද කරන්නේ? එකෙන් එකට ආවා. ටිකෙන් ටික වලට ආවා විදිහට. දැන් ඉතුරු විස්තරේ මෙයාට තේරුම් ගන්න නෝනක් තියෙනවා. මේ දන්නේ නැති පොඩි දෙයකින් වැහිලා හිටියා. එහෙනම් මෙයා බණ කියන්නේ කොහොමද? කෙලින්ම අරිහත්ත්වයටපත් වෙන බණ කියනවා. මෙන්න මෙච්චර කල් කරලා තිබිච්ච. සාමාන්‍ය විනය බණ අහලා ගියාම අරිහත්ත්වයටපත් වෙන බණ තමයි ඉස්සෙල්ලාම කියන්නේ. කොහොමද ගොඩේ? ඔක්කොම අතරින් සියල්ල අතරින් දුන්නා. ඒක තමයි මේ මාර්ගය වල. දැන් ওই જાතිය බණ අදක් කියනවා. බණක් අහලා ගියාම සම්පූර්ණ සුද්ධ වෙච්ච පුද්ගලිය කරන්නේ සෝවාන් වෙන්න පෙන්නන්නේ. විග්‍රහ කරනකොට පෙන්නන්න යන්නේ. අන්තිමටම සුද්ධ වෙච්ච පුද්ගලිය ලක්ෂණයටපත් වෙච්ච කෙනේ තමයි සෝවාන් වෙන්නේ. දැන් ඕවාගේ தත්ත්වෙට පෙන්නලා හිටන් බණ කියන සිද්ධාක අදක් තියෙනවා. අර කෝටිලා හඳුරන්නේ ධර්මදේශනා කරපු ක්‍රමී. එන ගොඩ පැත්තට තියෙන වල කිව්වේ දැඩි කාමයන්ගෙන් ලිහිල් කාමයට ටිකෙන් ටික අඩු කරගන්න. එකපාරක් අඩු කරන්න බෑ. මහා කාමයකට වැහලා ඉරෝ පුද්ගලයාට එකපාරේ එකින් ගොඩ එන්න බෑ. නෑ පුද්ගලයා ක්‍රමක්‍රමයෙන් ගොඩ එන්න ඕන. ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ කාමිය ආදීනව සහිත බව. කාමිය බල්ලන්ට අහුවෙච්ච මස් කටුවා. උගුස්සන්ට අහුවෙච්ච මස් කැටි වාගේ. ඇට සැකිලි වාගේ හරයක් නැති ඒවා. ගිනි ගොඩක් වාගේ. මේ ආකාරයෙන් කාමයන් නිසා තිබෙන ආදීනව ඉස්සෙල්ලා අහලා තේරුම් ගත්ත කෙනෙකුටයි ඕනකම ලැබෙන්නේ. අනේ වරත් ඒ ගිනි ගොඩක් වෙන්නේ කාමයන් නිසා රාග ද්වේෂ මෝහ කිනියෙන් දැවෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අසහනකාරීත්වයක් ඇති වෙනවා. සතර ගමනේ පාපයන් කරගන්න සිද්ධ වෙනවා. ඒවා විපාකේ වඩ ගියෝ සතර පාක තියෙන අප්‍රමාණ කාලය දුක් විඳින්න සිද්ධ වෙනවා. සතරේ අනාථ වෙන්න සිද්ධ වෙනවා. කවදා ගොඩින්ද? කවදා නිදහස් වෙන්නද? මෙන්න මේ කියන අදහස ඉස්සෙල්ලා ආපුහාම මේ බුද්ධිලාට ඕනකමක් ඇති වෙනවා. මට මේ රාග සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත ගිනිගෙන දෙන ලෝකයේ වැඩපිළිවෙලින් අහක් වෙන්න ලැබුණා නම් කොච්චර සාන්තද, කොච්චර ප්‍රණීතද, මං කොච්චර අනාථභාවයෙන් නිදහස් වෙනවද? ඒක කරගත්ත දවසක් මට ලැබුණොත් එදාට නේද මගේ දැනසීම හම් වෙන්නේ කියලා. මෙන්න මේ මූලික අදහස හිතට එන්න ඕනේ. නිසා කාමයන්ගේ ආදීනව පිළිබඳව විස්තර කළ අහනකොට ඔය අදහස එනවා. හැබැයි කරවටක් බැහැලා ඉන්න තත්ත්වෙ හිටපු කෙනාට ඔය අදහස කොච්චර ආවද? මෙච්චර කාලය අතුරු කරපු රූප රාගයෙන්, ශබ්ද රාගයෙන්, ගන්ධ රාගයෙන්, රස රාගයෙන්, පොට්ටබ්බ රාගයෙන් මිදෙන්න බෑ. පංචකාමයෙන් මිදෙන්න බෑ. හැබැයි ක්‍රමක්‍රමයෙන් එයා මත් වෙන පැත්තට තරගන්න. පංචකාමයේ අතුරු කරලා පංචකාමයේ මත් වෙන්නේ නෑ. මත් වුණ පුද්ගලයාට ධර්මයේ පේන්නේ නෑ. දැන් විශාල ප්‍රමාදයක් වෙනවා. එයාට ඒක අත්හැරලා යන්න බෑ. එහෙනම් මොකද වෙන්නේ? එයා මජ්ජ වෙලා මත් වෙනවා. පමාද කියලා ප්‍රමාද වෙනවා, තාන කියලා අල්ල ගන්න. එහෙනම් මජ්ජ පමාද තාන කියන දෙකේ වැටලයි. මොකද වෙලයි මොනවද වතුනේ? සුරාවෙන් සහ මීරේ මත් වෙලා. දැන් සුරා මොකද්ද, මීරේ මොකද්ද? දැන් මොකද මෙන්න මේවා තමයි නිරුක්ති දකින්න නැතුව අපි ලෝකේ අර බණ පොත් වලින් පෙන්ලා තිබෙන ආකාරයෙන් සුරාවයි මීරේයි විග්‍රහ කරන්න ගියාම ඇල්කොහොල් වලට සීමා කරගන්න. සාරකු ආදී වන්නා වූ දේවල් වල තියෙන මත් වෙනේ අර සීමා කරගන්න. ඉතින් කියනවා පිට්ට සුරා, ඕදන සුරා, පුස්ත සුරා, පල්ලව සුරා, මේ ආදී වශයෙන් සුරා පහක් වෙන් කරනවා කියලා. ඔකට මීරා කියනවා කියලා සුරා යම් තැනකද මීරා එතන කියන්නේ ඔයගේ කියනවා. ලෞකික අර්ථ කියනවා. ඊට වඩා හරිය ගැඹුරු අර්ථයක් මේ තියෙන ශික්ෂාපද. සුරා කියලා කියන්නේ මොනවද? සරාගික බව. සුරා කියන්නේ සරාගය. මීරා කියන්නේ මිහිරියාව. සරාගෙන් මිහිරියාව ලැබෙන නිසා පංචකාම අත්හරින්න බෑ. රූපකාමයේ සරාගිකයි. හරි මිහිරියාවක් තියෙනවා. ශබ්දකාමයේ සරාගිකයි. හරි මිහිරි ආස්වාදයක් තියෙනවා. ගන්ධකාමයේ සරාගිකයි. හරි මිහිරි ආස්වාදයක් තියෙනවා. රසකාමයේ සරාගිකයි. ඒකේ මිහිරි ආස්වාදයක් තියෙනවා. පොට්ටබ්බකාමයේ සරාගිකයි. ඒකේ මිහිරි ආස්වාදයක් තියෙනවා. මෙන්න මේ නිසා කවදාවත් රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන මේ පංචකාමයේ සරාගික නිසා මිහිරියාවින් යුත් නිසා ඔන්නේ පංචකාමයන්ට කියනවා සුරාමීරේ. ඔන්නේ සුරාමීරේ තියෙන සාකල් මේ පුතජන ලෝක සත්‍යයක මත් වෙනවා. මත් වුණාට පස්සේ ලෝකේ අත්‍යන්තයෙන් බෑ ප්‍රමාද වෙනවා. එයාට මේ ලෝකෙට වඩා වැඩි දෙයක් නෑ. ලෝකෝතර අත්‍යන්තෙ හිත ඉන්නේ බයයි. ලෝකේ ඇතුළු කරන එකේම තාන කියලා අල්ල ගන්න. එහෙනම් ලෝක සත්‍යය මේ සතර ගමන සැරිසරන පුතජනය. සුරා පංචකාමී නැමැති සුරාවින් මිහිරියාවටපත් වෙලා ඒ පංචකාමී මත් වෙලා පංචකාමී ප්‍රමාද වෙමින් පංචකාමීව අල්ලගෙන ජීවත් වීමට කියනවා සුරාමීරේ මජ්ජපමාදට. පස්සෙන් සිකහපදයෙන් අපිට විග්‍රහ කරලා තියෙන ගැඹුරු ධම්මාර්ථයේ වැහිච්ච ධම්මාර්ථය ඕකයි. මෙන්න මේක තමයි ශාසනික ධම්මාර්ථය. ලෞකික ධම්මාර්ථය මොකද්ද? මත් වෙන ප්‍රමාද වෙන දේවල් එහෙනම් මත්පැන් වලින් මත් වෙන ප්‍රමාද වෙන්න යන්නේ නැහැ. මත් වෙන ප්‍රමාද වෙන මත්පැන් වලින් වල කිම කියන සීමා කරගත්ත ලෞකික අර්ථයේ අර්ථයේ සීමා වෙනවා. එහෙනම් අපිට දැන් මේ කරගන්න තියෙන වැදගත්ම හරියක් තමයි පංචකාමී නැමැති සුරාවින් මේරෙන් මත් වෙලා ප්‍රමාද වෙලා මේ පංචකාම ලෝකේ අල්ලගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මෙන්න මේකෙන් ඉක්මෙන්ට අපි මොකද කරන්න ඕනේ? මේකේ ඉන්නකන් රාග සාගතයි, ද්වේෂ සාගතයි, මෝහ සාගතයි, බය වෙනවා, තැති ගන්නවා, පලා යනවා, මේක ආකාර වෙහෙල විඳින්න සිද්ධ වෙනවා, අසහනකාරී වෙනවා, මානසිකත්වයේ, කායිකත්වයේ සැමෙලි මසහනකාරීත්වයට ගෝචර වෙනවා, සාන්ත බව, ප්‍රණීත බව දැක ගන්න පුළුවන්කමක් නැවක ඉන්නක. එහෙනම් මූලිකව බනහපුහාම ලැබෙන ප්‍රතිඵලය දකින්න ඕනේ. මේ තුල ඉන්නකන් මේ දාහේ එනවා. ඔය පංචකාමී වෙන් වෙලා ගියා නම් ඔය දාහේ මිදෙනවා. පංචකාමිය සමග දාහේ මිදිටයක් හොයන්න බෑ. පංචකාමියත් එක්ක ගිනි හම්බ වෙනවා. පංචකාමී බැහැරලා ගියාට පස්සේ නිවන හම්බ වෙනවා. අනේ නිවන දරගන්න ඉස්සෙල්ලාම ක්‍රම. ගිනි කොහෙද තියෙන්නේ? නිවන කොහෙද තියෙන්නේ කියලා ඉස්සෙල්ලා දැකලා ඉන්න. මේක තමයි කියන්නේ කර්මස්ථාන වන්දන ඉස්සෙල්ලා කොහොම කලක් මුලක් වෙන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව. පසුතලිය දැනගන්න කියන. ගිනි කොහෙද තියෙන්නේ? නිවීම කොහෙද තියෙන්නේ? ඔය දෙක දැකලා තියෙනවා. පංචකාමත් එක්ක ගිනි තියෙනවා. ඊළඟට පංචකාමයන්ට පත් වෙන බුද්ධිලා පංචකාමී මත් වෙනකොට ප්‍රමාද වෙනකොට අල්ලා ගන්නකොට පංචකාම භුක්තියට අවශ්‍ය කරන්නා වූ වස්තු කාමයක් ඇතිරු කරනවා. පංචකාම ක්ලේශ කාමීට වැටෙනවා. ක්ලේශ කාමී නිසා බුද්ධිලා වස්තු කාමීට වැටෙනවා. පංචකාමීට අවශ්‍ය කරන දේවල් උපකරණස් කරන්න කියනවා. ලස්සනට මුලා වෙච්ච බුද්ධයා ලස්සන නිසා මල් ගස් හිටවනවා, හැල වැඩ කරනවා, සුන්දර ලෝකයක් මවා ගන්නවා, නුයි කාකානේ වස්තු කාමී රැස් කරනවා. ඊයක මනවරණ්ණා වූ ශබ්ද කාමීද කැමති කෙනා ඒ සංගීත වාන්ද ඒකට අවශ්‍ය කරන්නා වූ දේවල් ඔක්කොම වස්තු කාම වශයෙන් රැස් කරගන්නවා. ගන්ධ කාමී රෝණ කෙනා සැන්ට් වර්ග, පවුඩර් වර්ග, හොඳ හොඳ සුවඳ ගන්න දේවල්, ක්‍රීම් වර්ග ඔක්කොම අරගෙන ඒවා වස්තු කාම වශයෙන් රැස් කරනවා. රස කාමී මත් වෙච්ච කෙනා රසයේ දින්නේ මොන මොන જાති ආහාරද ඒවා රැස් කරලා තියා ගන්නවා. හොඳ හොඳ රසවත් ආහාර පස්තුකාම පහතර පංච ස්පර්ශ කාමීට කැමති යම් දෙයක්ද ඇඳපුඩු කොට මිට යාන වාහන ආදී පටන්ගෙන සුවදෙන සුඛායික සුඛේදී ඒවත් ඉතිරි නම් පුරුෂය පුරුෂය වෙනා ඉතිරි ආදී වශයෙන් ඉතිරි පුරුෂ වශයෙන් සම්බන්ධය මේ සියලුම දේවල් වස්තුකාම වශයෙන් රැස් කරගන්න වස්තුකාමී අත්තර ගන්න බෑ ක්ලේශ කාමී මත් වෙලා ඉන්න එක එදා ගින්නට තවත් පිදුරු දාගත්තා වාගේ ඇවිලෙන ගින්නට පිදුරු දානවා වාගේ වස්තුකාමයන්ට අවශ්‍ය කරන දේවල් රැස් කරන්න ගිහිල්ලා කාමවස්තු රැස් කරන්න ගිහිල්ලා එයා මහා ගින්නක් දැල්වගෙන මහා දාහිරපත් වෙලා දැවෙන්න පටන් ගන්නවා. මෙන්න ගිනි වැඩි වෙන්න හේතු. එහෙනම් අපි ක්‍රමාක්‍රමයෙන් දැනගන්න ඕනේ ගිනි අඩු කරන්නේ මොනවද? කවදා හරි යමක් නිසා ගිනි හට ගන්නවා නම් ඒදී අපි ළඟ ඇතුලේ නැත්නම් ඒ හේතුවෙන් හට ගන්න ගින්න නිවුණා. අන්න නිවන් දකින්නේ හේතු. ඉස්සෙල්ලා ගිනි දකින්න ඕනේ. නැව ලෝක තත්ත්වය ගින්නක් නෙමෙයි ඔයාලා දකින්නේ සිසිලා. කවදාවත් ලස්සන දෙයක් ගිනි කියලා දකින්නේ නැහැ. මනවලන යම්කිසි වස්තුකාමයක් ගෙන දෙන ලස්සන රූපයක් තිබුණොත් මගේ වාසනාව සතර පින් කරලා තිබිච්ච හිදී මට මේක හම්බ වුණේ. මං කොච්චර වාසනාවක් තියෙද කියක සන්තෝෂ වෙනා මිස අනේ මට ගිනි ගොඩක් අහු වුණා කියලා මේක දැවෙනවද? ඒක දැවෙන්නේ හොඳට හොඳ මිහිරි නාදයක් තමන්ට සතු කර ගැනීමට අවශ්‍ය කරන බඩු භාණ්ඩයක්, ඒකට අවශ්‍ය කරන සංගීත භාණ්ඩයක් මොනවා හරි කමක් නැහැ. ඒකට අවශ්‍ය කරන විශේෂ රූප වාහිනී යන්ත්‍රයක්, කැසට් රේඩියෝ යන්ත්‍රයක් වුණා කමක් නැහැ. සංගීතය හොඳට දෙනවා නම්, බොල් හඬ නැත්නම්, හරි මිහිරි නම්, හරි සන්තෝෂයෙන් බදාගෙන ගෙන තියාගන්න වස්තුකාමී. ශබ්දකාමීට අවශ්‍ය කරන්නා වූ වස්තු එකක් කළා. හැබැයි එයා සන්තෝෂ වෙනවා මිසක් මට කොච්චර වාසනාවද, මගේ පෙර පිනක්ද, මට මේවා හම්බ වෙනවා, උද්දාමයේ සතුට වෙනවා මිසක්. එයා දකින්නවාද මේ වස්තුකාම වස්තු කාම වස්තු ගිනි කියලා? එයා දකින්නේ. ඒ වගේම මිහිරි සුවඳ දෙන සෙන්ට් එකක්, පවුඩර් එකක්, අවශ්‍ය කරන සුවඳ වල මොනවා හරි කමක් නැහැ. හම්බ වුණාම මගේ හරි වාසනාවක්. මම පින් කරලා තියෙනවා. සංසාරේ පින් කරලා මේවා ලැබෙන්නේ. එහෙනම් අපිට මේවා ලැබෙනවද? අපි කොච්චර වාසනාවන්තයෝද? මෙහෙම කීකේ සතුරු වෙනවා මිසක්. එයා කවදාවත් දැකලා නැහැ මට සුවඳ දෙන ගිනි ගොඩක් හම්බෙලා තියෙනවා කියලා. එයාගේ ගින්නක් දැකලා නැහැ. ඒ වගේම හොඳ රසවත් දේවල්. මගේ වාසනාවට සසලක් දන් දීලා දීපු වාසනාවට මේ හම්බෙන්නේ කියලා. බොහෝම උද්දාමයේ රසවත් දේවල් වැඩියෙන් හම්බෙනවා නම් මම බෞද්ධෝග සම්පත් තියෙනවා, මට හිතුව පැතු සම්පත් තියෙනවා, රස ආහාර තියෙනවා කියලා සන්තෝෂයෙන් ඒව අරගෙන සතුටු වෙනවා මිසක්. එයා ඒ වස්තුකාමීයි ඒ කාම වස්තු ගිනි දෙන දේවල් කියලා දැකලා නැහැ. මට ගිනි ගොඩාක් හම්බ වෙනවා කියලා එහෙම හිතන ගතියක් නැහැ. නෑ, එයා සිසිලක් හැටියට ගන්න. හොඳ ස්පර්ශය දෙන, හොඳ පහත දෙන, සුඛාස්වාදී දෙන යම් යම් භාණ්ඩ හම්බ වුණා නම්, ස්ත්‍රී පුරුෂ වශයෙන් කොහොම හම්බ වුණා නම්, මේ සියල්ලම ඔහු මහා වාසනාව පහළ වෙච්ච හැටියට හිතනවා මිසක්. එයා පොඩ්ඩක්වත් දැකලා නැහැ. ඒවෙන් ගිනි හට ගන්නවා වගේ. ඒවා ගිනි වස්තු බව දැකලා නැහැ. ඒවා සිසිල් වස්තු කියලා දකින්න. ඒවා සුව වස්තු හැටියට දකින්න මිසක් දුක් වස්තු කියලා දකින්න බෑ. මෙන්න මේ නිසා අනාරියෙකුට කවදාවත් දුක්ඛාරය සත්‍ය දකින්න බෑ. එහෙනම් මොනවද දකින්න? ජාති දුකයි, ජරා දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි ආදි වශයෙන් අපි ලෞකික අර්ථයකින් විග්‍රහ කරලා තියෙන ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ ආදි වශයෙන් අපි ඕක දැකලා ඒවා දුකයි කියලා කියනවා. එහෙනම් ජරාවට පත් වෙන එක දුකයි, වැහැරෙන එක දුකයි, මරණයට පත් වෙන එක දුකයි කියලා අපි ඔතනත් කියනවා. හැබැයි අනිසරේ කියනවා ආර්යෝ හැරින්ද දුක්ඛාරය සත්‍ය කාටවත් දකින්න බෑ කියලා. ඉතින් කියහකවන දුක්ඛාරය සත්‍ය උඹලා ආර්යෝ දන්නේ කියලා කිව්වොත් එහෙනම් අපි බෞද්ධයෙකුට අබෞද්ධයෙක්ට ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි. ඒ කියන්නේ උඹලා ජරාව ගෑනු විතරයි උඹ දුක කියලා දන්නේ. අපි ජරාව ගෑනු අපිට දුක වැටෙන්නේ නැහැ කියලා උඹ හිත. එහෙනම් මොකක් කියන්නේ? දැන් උඹලා වැහැරනොත් උඹේ කොන්ද කුදුනොත් උඹේ ඇස් පේන්නේ නැතුව ගියෝ කංගහ හැදෙද්දී දුකයි කියලා උඹලා දකින්නවා කියලා උඹලා උද්දාම වෙනවා. අපි විතරයි දුකාර සත්‍ය දකින්න අපි දකින්න කියලා. යකෝ අපේ ඇස් කන්ද වුණා අපිට දුක නැහැ. අපේ කොන්ද කුදු වුණා අපේ ඇඟ වැහැරනොත් අපිට දුක දැනෙන්නේ නැහැ. අපිට සැපයි කියලා හිතා ගන්නවද උඹලා? එහෙනම් මොනවා කියන්නේ? අපි තර්කේ හරියද ඒක උඹලා? බෞද්ධය විතරයි දුකාර සත්‍ය දකින්නේ. අබෞද්ධයින්ට, අන්‍යාගමිකයින්ට දුකාර සත්‍ය දකින්න බෑ කියලා අපි මූල නිගමනයක පිහිටලා ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි කියලා දුක විග්‍රහ කරනවා. අර මිනිස්සේ බැරිලා හරි අහුවෙත් එහෙම. දැන් වැහැරෙනකොට උඹලා විතරක් අපිට වැහැරෙනකොට අපි නෑපා කියලා හිතා ඉන්නවා. අපිට යන්න දෙන්න බැයි නා, නැගිටලා ගන්න බැයි නා. උඹලා විතරද මේක දුක කියලා දෙන්නේ නැහුවෙත් එහෙම. ඔක අපිට දෙන්නේ නැද්ද? අපි මොනවද කියන්නේ? මොන හේතු වලින් ඔප්පු කරන්නේ? මට වෙන්නේ නැහැ අපි. එහෙනම් අන්න දකින් නැති දෙයක් තියෙනවා අපි අන්න ඉස්සෙල්ලා කිව්ව જાතිය. పంచకామ సంపత్తి సపై කියලා දකින්නවා මිසක් ඒක දුකයි කියලා දකින්න මාර්ගයක් තියෙන ආර්යයන්. අර උඩින් මැත්තේ බැලුවාට කාටවත් හිතෙන්නේ නැහැ කොහොමද పంచకామ సంపත් දුක වෙන්නේ. එහෙම දකින්න ශක්තියක් ඉස්සෙල්ල නැහැ. අන්න දහම්මාල යථාර්ථයේ වැටහිලා තිබුණා. අන්න එතෙන්දි දැනගන්නවා ඒක දුක වෙන්නේ කොහොමද. මෙන්න මේක අපි ඉස්සෙල්ල දැනගන්න ඕනේ. කොච්චර භාවනා කරන්නේ නැවන් දකින්නේ නැහැ. මෙන්න මේ මූල ධර්මයේ දැනගන්න. නම් චතුරාර්ය සත්‍ය පිළිබඳ දුක්ඛාර්ය සත්‍ය පළව දකින්න ඕන. දුක දකින්නවා කියලා අපි දකින්නේ නැතේ ලෝක සම්මතයේ කවුරුත් දකින්න දුක. ඒ ලෝක සම්මතයේ කවුරුත් දකින්න දුක දැකලා නිවන් දකින්නවා නම් එහෙම ලෞතර බුදුරු පහළ වෙන්න ඕනේ නැහැ නිවන් දකින්න. මොකද බුදුරන් වහන්සේම දේශනා කරනවා දුක්ඛාර්ය සත්‍ය යම් කෙනෙක් දැක්කා නම් ඔහු දුක්ඛ සමුදාය සත්‍යයක් දැකි, දුක්ඛ නිරෝධාය සත්‍යයක් දැකි, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාය සත්‍යයක් දැකි. දුක්ඛාර්ය සත්‍ය කරන හොඳට වැටහෙනවා. අනිත් තුනක් දකින්න. ධර්මයේ හොඳට පැහැදිලිව පෙන්නලා තියෙනවා. එහෙම අය වහලු වෙන එක, වයසට යන එක, දෙද හැදෙන එක, නැගිලා ගන්න බැරි වෙන එක දුකයි කියන එක නම් ওই දුක්ඛාර සත්‍ය කියන්නේ. අබුද්ධෝත්පාද කාලේ තෝක දැක්කත් නම් යන්නේ නිවන් දකින්න එපේ පොඩ්ඩක්. ඒක දුකයි කියලා දැකනහම එයාට දුකට හේතුව වැටහිලා තියෙනවා, දුක නිරෝධය වැටහිලා තියෙනවා, දුක නිරෝධ මාර්ගය වැටහිලා තියෙනවා. ලෞතර බුදුර පහළ වෙන්න ඕනේ නැහැ. ඒක දුක නම් ඕක නම් දුකාරිය සත්‍ය කියන්නේ. ලෝතරා වතුර පාලෙන්න ඕනේ චතුරාරි සත්‍ය කියade. මොකද මේක හේතුඵල නියමයක් තියෙනවා. ධර්මයේ බහ බලන්න. විනයේ බහ බලන්න. සැසඳ දෙනවා නම් ගන්න. මෙන්න බුදුරන් වහන්සේ දේශනා කරේ හතර මහා ප්‍රදේශයක් පිළලා තියෙනවා ඔකයි. දැන් බහ බලනවා අපි. විනයේ බහ බලනවා. දැන් බලනකොට මේ පේන්නේ ලස්සන සැසඳ දෙන්නේ නැහැ කියලා. ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි. මේ ඔහොම කියනවා. එයිද ඔහොම කිය කිය ඉන්න කෙනෙක්ගෙන් අහනවා. දැන් ආත්‍යාදා කියමු. දැන් දුවර දරුවෙක් හම්බෙලා. එතකොට පුතාගේ නෝනාට දරුවෙක් හම්බෙලා. මොකද කියන්නේ? කොහොමද දරුවා? ඉංග්‍රීසි සාත්‍යය බලන්න බෑ බං ආසාවි. බෝලගෙඩියවයි කොල්ලා. අර දැක්කම ආසාවි. ආ ජාතිය දුකයි කිව්ව කෙනා කියන්නේ නැද්ද ඔබ? තමන්ගේ ලේ ඊට හරි තමන්ගේ දුවට හරි දරුවෙක් හම්බෙලා ඉන්නකොට හොඳ බෝලක දිහායි කොල්ලෙක් ලස්සන එකෙක් හැම හම්බෙලා ඉන්නවා කියවා අයිති සන්තෝෂලා කියන්නේ කොහොම? අනේ වන් දුක් ගොඩක් හම්බෙලා කියනවාද ඒක? කියයි වැටහි. ඒක දුක දැකලා නැහැ. එතකොට කොහොමද යා දකින්නේ? ඒතර දුක දැක්කේ කොහේද? කොහොම දුකාරය හැටි දැකලා යා ජාතිය සපයි කියලා පිනිපිනි දකින්නවා. ආසනේ කෙනෙක් මැරිලා කොහෙද ගියේ කියලා හොයන්නට කාතර කියන තැනකින් හරි ගමන්නේ නැහැ. කවුරු හරි බං ශක්තියක් තියෙන කෙනකින්, গুপ্ত ශක්තියක් තියෙන කෙනකින් හරි ගමන්නේ නැහැ. ගිහිල්ලා අහලා හොයලා බලනකොට අන්න දිව්‍ය ලෝකයේ පිළිදාලු. දැන් හරි සන්තෝෂයි. අපේ ගිහින් කිව්වොත් එහෙම, පිරිසල් ලෝක කිව්වොත් එහෙම දුකයි. නෑ ජාති දුකලක් නැහැ. ඉතින් අනේ අපෝච්චි වලම දිව්‍ය ලෝකේ උපන්න ඉවරෙන්නේ නැතු. එහෙම කියනවා. නෑ සන්තෝෂ වෙන්න. ප්‍රේතී කියලා ඉන්නවා. පිනක් කළා දිව්‍ය ලෝකේ යවන්න බෑ. පුළුවන් නම් එහෙම. හරි සන්තෝෂයි දිව්‍ය ලෝකේ ගිය. එහෙනම් අපි දැන් මෙතන ඔක්කොම ජාති දුකයි කියලා දැකලා තියෙනවාද? තිරිසන් ජාති දුකයි කියන්න පුළුවන්. ප්‍රේතී කියලා උපන්නා ප්‍රේත ජාති දුකයි. අපාය ගියොත් අපාය අපාගත ජාති දුකයි. එහෙම කියනවා. දෙවියෙක් වුණා බ්‍රාහ්මීයෙක් වුණත් එහෙම දුකල ගියා කියලා අපි පිළිගන්නවා. එහෙනම් අපි ඒක පිළිගන්නේ නැහැ. දැන් හිතර මොනවද මේ අපිට පෙන්වලා තියෙන්නේ? ජාතිය දුකයි කිව්වෝ. අපි තවද දැන් ඔයගේ தත්යෙන් ඉක්ම ගිහලා ඔක පිළිගන්න. එහෙනම් මූල ධර්මයක් වශයෙන් අපි ඔතෙන්ට එන්නේ කොහොමද? එක්තරා විසුණු වහන්සේ නමක් අරණ්‍යයක වැඩ ඉන්නකොට එක්තරා මිනිසෙක් ඇවිත් ගන්න ස්වාමීනි ඔබ වහන්සේලා මේ අරණ්‍ය වලට එලා මේ කැලෑවල හුදකලාව පාළු දිවිය ගත කරමින් ඉන්නේ ඇයි මොනවද දැකලාද? මනසුරියක් දැකලාද ඔය ඉන්නේ? මේ ලෝකේ ඔක්කොම දුකයි. මේ ලෝකේ දුක නිසා මේකෙන් අහක් වෙන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ, වීර්ය කරන්නේ මේ විදිහට හුදකලා විවේකී ජීවිතයක් ගත කරන්නේ. මේ මානව පුදුම වහනේ. පෙනිපෙනී තියෙන සැපට දුකයි කියන එක මොකද්ද? මේක අමුතු යාතිය බලන කියලා යන්න කියලා. මේ ඔක්කොම දුකයි කියන. මේ පෙනිපෙනී සැප තියෙනවා. සැප පෙනිපෙනී තියෙද්දි මේක දුකයි කියලා කියන්නේ මේ මොඩියා කවුද කියලා යන්න කියලා. දැන් බුදුරජාණන් වහන්සේට මේ කාරණේ ආරංචි වුණා. ආරංචිනේ විස්වර එන්න කියන්න කියලා. මානේ මේ මනුස්සයා ප්‍රශ්නයක් අහන්න ඔබ කොහොමද ඉසිදුවේ? ස්වාමීන් මේ ලෝකෙම දුකයි කියලා මම කිව්වා. ඒ මාසේ මොකද කිව්වේ? පෙනිපෙනී තියෙන සැප පෙනිපෙනී තියෙද්දි මේ ලෝකේ දුකයි කියන මෝඩයා කවුද කියලා යන්න කියලා. මේ බුදුරණන් අහසේ අහනවා. ඇයි මෝඩේ එහෙම කිව්වේ? කවුද ඔබට එහෙම බණ කියා තියෙන්නේ? මම දේශනා කරලා තියනවා මේ ලෝකේ ඔක්කොම දුකයි කියලා. කවුද එහෙම බණ කිව්වේ? මහානේ මේ ලෝකේ ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් නැත්නම් ලෝක සත්‍යය මේ සැරිසරනවාද ඇලිනවද? මේ ස්වභාවයක් ඇති නිසාම, මధుර ස්වභාවයක් ඇති නිසාම නේද මේ ලෝක සත්‍යය මේක සැරිසරන්නේ ඇලින්නේ? හතර හොඳයි කියා. නැත්නම් කියනවා. මේක යම්කිසි ආදීනවයක් තිබිලා මේක හැඟවිච්ච ආදීනවය ඇතිලා මේක එලිබැසෙන්නේ නැත්නම් මේ සත්‍යය මිදෙනවද? එහෙනම් මේ ලෝකේ ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් මතුවලා තියෙනා ලෝක සත්‍යය ඔකට ඇලිනවා. ඒක නෑ කියන්න බෑ. ඒක තමයි දුකට හේතුව. දුකට හේතුව දුක නෙමෙයි. දුකට හේතුව ප්‍රියයි මధుරයි. ඒ ප්‍රිය මధుර දේ අසුර කරන්න ගිහිලා දුකට වැටෙනවා. අන්න ඒක හැඟවිච්ච ආදීනෙ. හැඟවිච්ච ආදීනෙවේ වතු කරගන්න ඕන. එතකොට මතුවලා තිබෙනා වූ අර මායා සහගත සුඛ ස්වභාවයෙන් අර ආදීනවේ ආය යටපත් කරන්න බෑ. උපමාවක් වශයෙන් පෙන්නනවා. මත්පැන් බීමට හිසි වෙච්ච මිනිස්සෙකුට කැමති මිනිස්සෙකුට ඒ හිසි කරන සුවඳත් රසයත් ඒ මත් ස්වභාවයත් ඇති කරන මත්පැන් වීදුරුවක් දීලා හරි සන්තෝෂයෙන් ඉන්නකොට කියනවා කැමති නම් බොන්න. හැබැයි ඔකට වහදාලා. දැන් මොකද කරන්නේ? ඒ සුවඳත් දැනෙනවා. ඒ රහත් දැනෙනවා. විවාහම වෙරි වෙන එකත් හරි. මත් වෙන එකත් හරි. හැබැයි මරණයව මරණය සමාන දුකෙන් පත් වෙන්න පුළුවන් මේ වහ ගැවුනා. ඒක දිනවා වහ. වහ කරලා බොන්න විදියකුත්. දැන් බොනවා. වහදාලා දිනවා දන්නවා නම් කොච්චර පිය වුණත් අර මත් වෙන ටික බොන්නේ නැහැ. මොකද ආස්වාදයේ එක ගුණයක් නම් ආදීනව දහස් ගුණයක්. එයා දකින්න කාට. එහෙනම් ආස්වාදයේ හැටියට දකින්න. ආදීනවේ හැටියට දකින්න. අන්න එදාට නිසරණේ හැටියට දකින්න. නබුදු ගන්න හරි දේශනා කරලා දාන්න. ආස්වාදයේ නැහැ කියලා අමුතු බණ කියන්න ගියාම මේ ප්‍රශ්නේ පිට. දැන් මේ නිසා අද වෙනකොට කියනවා. බුදු දහම කියන්නේ දුක පෙන්වන ආගමක් කියලා හිතන් මේ වගේ අංගඩුවක් ගහන්න යනවා. අන්‍යාගමිකයෝ මේක කියනවා. බුදු දහම කියන්නේ ලෝකෙට දුක පෙන්වන එක. මෙහෙම කියන්න යනවා. අන්න බුදුබණ පටයනි කියලා බුදුබණ විරුද්ධ කරලා කතා කරන්න ගියායේ කරලා තියෙන අවල්. මේකෙන් ලෝකෙට මතුවලා තියෙන අදහස. මේ සියල්ල දුකයි කියලා කියන්න පටන් ගෙන තියෙන බොහෝ කොට. මෙන්න මේ නිසාම අර පහර කඳ වෙලා තියෙනවා. මේක උත්තර දෙන්න බැරුව ඇකිලින්නක් වෙලා තියෙනවා. මේ කවුරු දේශනා කරපු එකක්ද දේශනා කළේ කියලා බුදුරන් මහතේ වහන කවුද මොඩියු සියල්ල දුකයි කියලා කිව්වේ. සියල්ල දුක නම් ලෝක සත්‍ය ඇලෙනවා. ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ලෝකේ නැත්නම් මේ ලෝක සත්‍ය ඇලෙනවා. එහෙනම් බුදුරන් මහතේ මේ ලෝක සත්‍ය හැවැට්ටුවේ නැහැ. ඇත්ත ඇති ආකාරයෙන් පේනවා. යථාර්ථයේ මතු කරගන්න සත්‍යය පේනවා. දැන් පේන්න තියෙන දේ පේන්න තියෙන ආකාරය හරියට පේනවා. දැන් මේ ටික අපි දැක්කේ නැතුව අපි දුක කොහෙද තියෙන්නේ කියලා දැක්කේ නැහැ. සියල්ල දුකයි කිව්වහම අපිට හොයාගන්න බැරි පැටලුමකට ගියා. අපි අපේ නුවණ මෙහෙයවලා නැහැ දැන්. බුද්ධිය මෙහෙයවලා නැහැ. කියන්නන් වාලේ කියනවා. ඒතර බුදුරන් වහන්සේ දේශනා කරපු ධර්මයට විරුද්ධ දෙයක් කියන. සබ්බේ සංඛාරා දුක්ඛාදී කියන්නේ මේ වචනේ අරගෙන. ඇයි කියා තියන්නේ? සියලු සංඛාරය දුකයි කියන. කියන්නේ නැහැ. දැන් අහනවා. මොකද සියලු දුක නැහැ කියලා බුදුරන් වහන්සේ දේශනා කළා නැහැ කියන්නේ කොහොමද? සබ්බේ සංඛාරා දුක්ඛා කියලා කියලා නැහැ. දැන් ආපහුවත් දෙන උත්තර. අන්නාගිට වැදගත් දෙයක් තියෙනවා. කොහො නිරුක්ති තෝරලා. කොහො වෙලදාහම අරති වෙලදාහම වාක්‍යෙ නිරුක්තිය. සංඛාර තෝරලා කො. මොනවාද සංඛාර කියලා? තෝරලා නැහැ. දැන් මේ ටීමේ පසුතලයේ දෙන්න වෙනවා මේ බණ කියන්නේ ඉස්සෙල්ලා. කර්මස්ථාන දෙන්න ඉස්සෙල්ලා මේවා දීලා ඉන්න වෙනවා. මේ පසුතලයේ හදන්න වෙනවා. එහෙනම් අපි කොහොම මොනවද කරන්නේ? කොහෙද දුක දකින්නත කොහොමද ඉන් එහාට යන්නේ? දුක වෙන් කරගන්න නැතුව කොහොමද දුකෙන් මිදෙන්නේ? දුකෙන් මිදෙන වග දන්නේ නැතුව මොකද වළන්නේ? අන්න තේරුම් ගන්න ඕනේ. දැන් මේක අපි ඉස්සර හොතර දකින්න ඕනේ. සංඛාර කියන්නේ මොනවද? දැන් සංඛාර කියනකොට දැන් අද හිතා ඉන්නේ මේ ලෝකේ හැමතැනම තියෙන සංඛාර. දැන් හිතනවා මේ විදියට. මේ ලෝකේ හැමතැනම සංඛාර නම් බුදුරන් වහන්සේ පංචස්කන්ධයක් ලෝකෙ කියලා දේශනා කරන්න ඕනේ. සංකාර ස්කන්ධය කියන ඉවරයි. ඒක ස්කන්ධය පුළුවන් ලෝක වෙනවා. අන්න ධර්මයේ දාලා බලන්න ඇති. දැන් බාහිරින්ද වෙන හරියට එහෙනම්. නැත්නම් පංචස්කන්ධයක් කියන කරන්න ඕනේ නැහැ ලෝකෙ කිය. මේ ලෝකෙම තියෙන සංකාර කියවා මේ ලෝක. සංකාර විඥාන කියන කොටස් පහකින් මේ ලෝකෙ දෙන්නලා තියෙනවා. සංකාර කියන්නේ ඒක කොටසක් පමණයි. සබ්බේ සංකාර කියන්නේ සංකාර කියන කොටසට අයිති සියල්ල. මොන ලෝකෙම කියන එක නෙමෙයි මෙතන සබ්බේ සංඛාර කියන්නේ. මේ සංඛාර කියන එකේ වචනේ නිරුක්තිය දකින්න ඕනේ. මේ සංකීන වචනෙන් පෙන්වන්නේ මුළු ලෝකේ හට ගන්න දේවල්. යමක් යමක් එකතු වෙලා යමක් ගොඩ නැගෙනවා. මෙන්න මේ එකතු වෙනකින් හට ගන්න දේවල් වලට සංකීන. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන ධාතු හතර එකතු වෙලා හටගත්තු ද්‍රව්‍ය වස්තු ධාතු හතරෙන් එකතු වෙච්ච සංඛාර. අන්න ධාතු හතර එකට යෝග වුණාම සංයෝග වුණා. එකට බැඳුනහම සම්බන්ධ වුණා. එකට පිටුනහම සම්පින්ද වුණා. අන්න ලෝකෙ හටගන්නේ හැටි. වේදනා සංඥා සංකාර විඥාන කියන චිත්ත චෛතසිකයන් එකට බැඳුනහම ඒ જાතිය හිත හටගන්නවා. අන්න සං හටගත්තා. එතකොට නාම ධර්ම හටගන්නේ සංකීර්ණ එකතුවේ. වේදනා සංඥා සංකාර විඥාන එකිනෙකට සංයෝග වෙලා සම්බන්ධ වෙලා සංපින්ඩ වෙලා සකස් වුණාම හටගන්නවා අන්න සංකීර්ණ කොටවල්. මෙන්න මේවා කරන්නේ යමක්ද? මේවා නිකන් හටගන්නේ නැහැ. යම් කිසි ක්‍රියාදාමයකට ගෝචර වෙච්ච නිසායි මේවා ඒ ආකාරයෙන් ගොඩ නැගෙන්නේ. එහෙනම් මෙන්න මේ ක්‍රියාදාමී යම් කිසි බලවේගයකින් සිද්ධ වෙනවාද? මේක උත්සාහයක් නිසා වීරියක් නිසා ගොඩ නගනවා මිසක් උත්සාහයක් වීරියක් නිසා මතු කරපු ශක්ති විශේෂයක් ක්‍රියාත්මක වීමෙන් ගොඩ නැගෙනවා මිසක් ක්‍රියාත්මක වෙනවා මිසක් නැත්නම් මේ නාම ධර්මයක් හෝ රූප ධර්මයක් නිකන් ගොඩ නැගෙන්නේ නැහැ කොතනකවත්. එනම් මේ සංකියන්නා වූ ක්‍රියාවලිය යමකින් කරනවාද? මෙන්න මේ කරන වැඩ පිළිලා තියෙන එන්නේ ක්‍රියාදාමයේද කියනවා සංකාර. යමක් අපිට කරගන්න ආසයි ඕනකමක් තියෙනවා. ගයක් හදාගන්න ඕන ලස්සන ගයක් ආව නිගමනී. දැන් ලස්සන ගේ කියන්නේ ගඩොල්, වැලි, උළු, ලී ඔක්කොම එකතු වෙලා කරපු එක. කරපේරේන කතේ. කෘතේ කරපු එක සංකත. සංකතයක් හැදිනෙමකින්ද? අර අතිවාරම් දාලා කොම්බිත්ටි බැඳලා ඔක්කොම කරලා වහලේ ගහලා ඔක්කොම කරලා මහා වීර්ය උත්සාහයෙන් වීර්යය මහා වැඩපිළක් කිරීමේ ප්‍රතිඵලය තමයි. සංකාරවල ප්‍රතිඵලය තමයි සංකතයක් ගොඩ නැගීම. මේ නම සංකතේ ගොඩ නැගුණා. එහෙනම් ගෘහය කියන්නේ සංකාරයක් නෙමෙයි සංකතයක්. ගෘහය ගොඩ නැගුණේ සංකාර නිසා. එහෙනම් අනුන්ගේ ශ්‍රමය නිසා. විහාර ශ්‍රමයක් වැය කරලා ඕනේ එකින් එක ගොඩ නගන්න. මෙන්න මේ සංකීර්ණ එකතු වුණ ක්‍රියාත්මක කරන්න අපි ධාර්මික මුගුරු දාගෙනත් මහන්සි වෙනවා වෙහෙස වෙනවා. මෙන්න මේ වෙහෙස වෙන ක්‍රියාදාමයේ කාර සංනැමති එකතුවක් ක්‍රියාත්මක කරන්න යම් උත්සාහයක් වෙහෙසක් ගන්නවාද? මෙන්න මේක දුක නැද්ද? දැන් ඔබ සනසුමත් ධාර්මික මුගුරු කරන්න වැඩ කරන එක සැපද? යමක් ගොඩනගන්න උත්සාහ කරනවා වීරිය කරනවා උත්සාහ කරන එක වීර්ය කරන එක සැපද? හරයි මෙන්න මේක වැහිලා තියෙනවා එක දෙකකින්. මොකටද මේ තරම් උත්සාහ කරන්නේ? මොකටද මෙච්චර වීර්ය කරන්නේ? කුමක් නිපදවන්නේ? මතු අනාගතයේදී මෙන්න මේ බඳු ඵලයක් සුවදායක ඵලයක් බලාපොරොත්තු වෙනවා. අන්න ප්‍රිය ස්වභාවයක් තියෙනවා මధుර ස්වභාවයක් තියෙනලු. ඔන්න ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ නිසා ඒ දේ කරා හිත තියාගෙන ඒ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ යමකින් විද්‍යාමාන කරනවාද? මෙන්න මේ ටික බලාපොරොත්තු වෙන මොකද කරන්නේ ලෝක සත්‍යය? අන්න දුකට හේතු එතනයි තියෙන්නේ. ඒ නිසා වෙහෙසිනා පොරවදනවා. කාර කරනවා. මෙන්න සංඛාර. මේ ගොඩනගන හදන්නේ පුණ්‍ය දෙයක්. ඒ පුණ්‍ය දේ ගොඩනගන්න කරන වැඩ කුලරේන පුණ්‍ය සංඛාර. ගොඩනගා ගන්න ආස්වාද ලබන්නේ පාප දෙයක් නා. ඒ ගොඩනගන්න කරන උසාහයේ විීරියට කියන පාප සංඛාර නා පුණ්‍ය සංඛාර. ඒක ගොඩනගා ගන්න බලාපොරොත්තු වෙන්නේ බඳු ක්‍රියා ආස්වාදයක් අපියා අව මධ්‍යයක් නැති මධ්‍යස්ථ දෙයක්. නැළ ඉදිරියට ජීවත් වෙන්න අවශ්‍ය දෙයක්. ඕකට කියනවා ආනින්ජාවි සංඛාර. කෝකට හරි උත්සාහයක් වීර්යයක් යෙදෙනවා නම් සංඛාර කියන්නේ ඔන්න ඔය කරන උත්සාහයට වීර්යය. සංඛාර ද්‍රව්‍ය වස්තු නෙවෙයි. යම් ද්‍රව්‍ය වස්තුවක් නාම ධර්මයක් හෝ රූප ධර්මයක් ගොඩනගන්න යම් උත්සාහයක් වීර්යයක යෙදෙන උත්සාහයක වීර්යයක යෙදෙනවාද? මෙන්න මේ කරන උත්සාහයේ වීර්යය ආධ්‍යාත්මිකව නගන සංඛාර. දුන්න හත්ති විශේෂයේ ලෝකේ ක්‍රියාත්මක වෙනවා. අපි ආධ්‍යාත්මික ගොඩනගන හත්ති විශේෂය බාහිරට බැහැර කරපුවාම බලවත් හත්ති විශේෂයක් ගොඩනගපු නිසා ඒක ඉවර වෙනකම් අතලමක ක්‍රියාදාමයක් හැටියට ක්‍රියාත්මක වෙනවා ඒ ශක්තිය ඉවර වෙනවා. ඒ බාහිර ලෝකයේ ක්‍රියාත්මක වෙන අංශු මාත්‍ර ශක්තිය ක්‍රියාත්මක වෙනවා නම් මනසින් ගොඩනගලා දුන්නේ වනිසා තමයි ඒ ක්‍රියාවලිය බාහිර ලෝකේ දකින්න හම්බෙන්නේ. දැන් බාහිර සංකාරයක් ඉපදෙවුණා නම් අභ්‍යන්තරයෙන් නිකලෝක උත්සාහයේ වීර්ය ප්‍රතිඵලයක් තමයි බාහිර ක්‍රියාත්මක වෙන්නේ. අපිට පේන්නේ නැහැ නිරුක්ත බෑ. ඔය බාහිර ලෝකයේ ක්‍රියාත්මක නේ අපිට පේනවා. වැහි වහිනවා. කණු කලාගෙන යනවා. සුළි සුළං එනවා. විශාල බලවේග ක්‍රියාත්මක වෙනවා. මේ ඔක්කොම පේනවා. ඔය ඇත්ත යම් ක්‍රියාවලිය සිද්ධ වෙලා තව තවත් දේවල් ඉපදවන. අනිවාර්ය ක්‍රියාශක්තිය කොයින්ද? කවදාහරි මනසකින් ගොඩනගලා විහිදුවා. විහිදුවා දෙවෙනි ඵලෙ. අන් විහිදුවන වෙලාවේදී ආධ්‍යාත්මික වශයෙන් අපි සංකාර නිපදවන. මෙන්න මේක සංකාරය. එන උසාහයක් වීරිය. ඒ නිපදවන සංකාරයේ බාහිරට දුන කාලේ තියෙනකම් බාහිර ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ඒකත් අපි දුකසේ ගොඩනගපු දෙයක ප්‍රතිඵලයක් නිසා සපසේ ගොඩනගපු එකක් නෙමෙයි. හැබැයි මේ සංකාරවල අපි ප්‍රියයි මොකක් නිසාද? මතු වල බලාපොරොත්තු වෙන ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් යමකින් ජනිත කරනවා නම් යම් රූපයක. අන්න ඒකට ප්‍රියයි. යම් වේදනාවකින් මතු කරනවා නම් ඒකට ප්‍රියයි. සැප වේදනාවක් ඇතනම් ඒකට ප්‍රියයි. මෙන්න මේ නිහය ප්‍රිය ස්වභාවයේ හිත තියාගෙන. කොච්චර මහන්සි වුණා කමක් නැහැ, කොච්චර උත්සාහ කළා කමක් නැහැ, මේකේ ප්‍රතිඵලයක් ලැබෙනවා මෙහිම ආස්වාදයක්. අන්නේ ආස්වාද මායාව තුළින් අර දුක වහනවා. මෙන්න මේ නිසා ලෝක සත්‍යයර මේ සංකාර දුකයි කියලා අපි ඉන්නේ. මේක කුඹුරක් වැඩ කරනවා. පරිසරව හැදෙනවා. හැදෙනවා දකින්න දකින්න පොර ගහනවා, දෙයක් ගහනවා, වල් බැල නෙලනවා, ඉස්නම් බදිනවා, නැවතුර නවත්වන නවත්වනවා, බයින්ඩ වෙනවා, බස්ස වෙනවා. ඔක්කොම කරලා හදලා මිනිහා කරන මහන්සියමයි වෙන්නේ දාඩියම ගුරුපේ ආරේ. හැබැයි ගෑම දිහා බල බල හකටුවේ. හොඳට හැදෙනවා. හැබැයි ගොයම හොඳට හැදෙන්නේ නැහැ. කොළ දාල විතරක් ආව නම් එහෙම නැතුණා පළ දාන නම් එහෙම. චේ. මෙච්ච මහන්සිය. එහෙනම් යා හකටු වෙන්නේ පළ දාව ගැන හිතලා. ගොයම හොඳට හැදෙන්නේ නැද නෙමෙයි හකටුවේ. කියනවා ඔය හොඳට වැඩිපුර හැදුවත් එහෙම පළ දාව නැති වෙනවා කියලා හොඳට හැදෙනවා හකටු වෙන්නේ. පළ දාව ඉන්නේ කොයි ක්‍රමෙන් කියලා දැක්කොත් ඒ ක්‍රමෙට හැදෙනවා තමයි. ඒ හැදීම දැකලා හතුතු වෙන්නේ. එහෙනම් ගොයම සරසාරව හැදිලා තියෙනවා දැකලා හතුතු වෙන්නේ පළ දාව ගැන හිතාගෙන. මෙන්න මේ වගේ ලෝක සත්‍යය මේ ආස්වාදයක් බලාපොරොත්තු වෙයි. යමකින් දෙන ආස්වාදයේ හිත බැඳගෙන. ඒ බඳු ආස්වාදයක් ලැබෙන බලාපොරොත්තු වෙන ඒ දේ නිපදවන්න උත්සාහ ගන්නවා, වීර්ය ගන්නවා කියලා වරක් නෙවෙයි. මෙන්න මේ සංඛාරයන්ගේ හැට ගැනීම දුකයි කියලා පේන්නේ අර ආස්වාදයේ වහන නිසා. ඉරාව සංඛාර සැපයි කියලා හිතාගා. ඔක්කොම හදලා කරලා ඉවරනට පස්සේ අලිකාර ගියා හේන. ලැබුණාට පස්සේ මොකද කරන්නේ? බලනකොට යැදිල උදේ බලනකොට. ඈ ඔක්කොම හේය. ඔක්කොම කුඹුර අලිකාර ගියේ. අපොච්චි විච මහන්සිය. කොච්චර මහන්සි වුණාද? කොච්චර වෙහෙස වුණාද? දැන් තමයි වෙහෙස දකින්නේ. අනේ සංඛාර දුක්ඛය දකින්න ප්‍රතිඵලය ගන්න බැරි වුණා. ප්‍රතිඵලය හම්බ වුණා නම් අර ආස්වාදේ වහන සංඛාර සැපයි කියන දෘෂ්ටියක් ඇති කරනවා. කොච්චර මහන්සිලා කමන ප්‍රතිඵලය හොඳට තියෙනවා. මහන්සිය හරි සාර්ථකයි. ඒ මහන්සිය දුකමයි. දුක්සහගත මහන්සිය අන්නල් ප්‍රතිඵලයේ තියෙන ආස්වාදයේ වහනවා. මෙන්න ලෝක සත්‍යය නොදකපු දුක. ඔය දුක සාමාන්‍ය ලෝකයා දකින්නේ. යමක් ආස්වාද ජනකද? මෙන්න මේ ආස්වාදයේ හිත බැල ගැනීම නිසා. ඒ ආස්වාදයේ වටිනවා කියන තීරණය නිසා. ලෝක සත්‍යයට විද්‍යාමාන වුණත් විද්‍යාමාන වුණේ දුකක් කියලා අපි අන්න බාහිර ලෝකයේ අනුදකින් දුක. ඔය දුක බාහිර ලෝකයා දකින්නේ. ආර්යෝ දකින්නේ කොහොමද? ආර්යෝ කවදා හරි දකින්නවා. මේ ප්‍රිය ස්වභාවයයි මధుර ස්වභාවයයි කියන මේවා හරයක් නෑ. හරයක් නෑ කියලා දකින්න දහම් ප්‍රේම බුදුරණන් ආසේ දුන්නේ. නැත්තක්මයි දුන්නේ. බොරුවක් නෙමෙයි. බොරුවෙන් හැබැයි කිව්වේ. හරයක් නැති නිසාම හරයක් නෑ කියලා බලන්න ක්‍රමයක් තිබිලා. මෙන්න මේ විද්‍යා સિદ્ધාන්තය තමයි බලන්න. ආගම් වේදයක් මේකේ නෑ. කුලමල් යාති වේදිකුත් නෑ. ගිහි පැවිදි වේදිකුත් නෑ. කාට හරි නුවණ තියෙනවා නම් කල්පනා කරලා බලන්නකො ඇත්තද කියලා. ඒක කල්පනා කරන මොහොතක් වෙනා නම් ඔහු ගමන් කරන්නේ ආර්ය මාර්ගයේ ලෝක සම්පත ලැබලේ කෝක වුණා. මෙන්න ආර්යෙක් වෙන හැටි දැනගන්න ඕනේ. ආර්යෙක් වෙන ලෝක සම්පතියේ ලැබවල වලින් නෙමෙයි. පල්ලි ඉන්න ෆාදර්ලා හිටලා ඉඳන් කල්පනා කරනවා ඔය ක්‍රමයේ ඇත්තද කියලා. පාද ගණ ගමන කරන්නේ ඒ වෙලාවේදී සම්පතෙන් පිටියන් නව මාර්ගයේ ආර්ය මාර්ගයේ. ආර්ය මාර්ගයේ ආකර. ඒක ලෝකයේ ආරෙ වෙන්නේ. බෞද්ධය කියලා කෙනෙක් ඉන්නවා. සිවුරුදාගත් ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. ත්‍රිපිටක ධාරී වෙලා ඉඳපු. යා ආසාදිනිය ඕවා ගුණේ බං හොඳ ලස්සන ගයක් හදා ගන්නවා. ඉන්න තැන් හොඳ තියෙනවා. මේ ඔක්කොම හදලා මාබලල්ලා තියෙන්න ඕනේ. මෙහෙමයි ලස්සන තියෙන්න ඉබේ. එයා ඉතන නම් ඉන්නේ. එයා දේවලෙන් බෞද්ධයි ආර්ය මාර්ගයෙන් පිටයි. මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. අපි බෞද්ධ බෞද්ධම ඉන්නේ එතරම් වේද බින්න තරයක. වේද කරගන්න කාලේ මේ නිසා පක්ෂ වේදයක් හැදෙනවා. ආගම් වේදයක් හැදෙනවා. එක එක විදිහේ නියතල් වේදයක් හට ගන්නවා. සීලවන්ත ගුණවන්ත වේදයක් හට ගන්නවා. මේ ලෝක සම්මතියන් අසුර කරලා හදා ගන්න වේද. මේwidetilde අපිට යන්න බෑ ආර්යත්වය කරා. ඔය සම්මතියේ පැත්තකින් තියලා. සම්මතිය ඉක්මවාගිය පරමාර්ථයක් දකින්න ඕන. මෙන්න පරමාර්ථය වලින් තමයි නියම බෞද්ධත්වයටපත් වෙන්නේ. තමගේ බුද්ධිය පුබුදවා ගන්න, සත්‍ය ක්‍රමේ දරාගෙන හරියට හිතනවා නම් මොන ආගමක කියලා ලේබලේ කොහොමද තිබුණත් එන්න පුළුවන්කමක් තියෙනවා තියෙන. දැන් මේ අපිට ඔය හැටියට කියනා නෙමෙයි සාක්ෂි ඇතුව ඔප්පු කරන්නේ. බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී බමුණු ආගම දරන එක්තරා බමුණු පිරිසකේ නායකයෙක් බුදුරණන් වහන්සේ හමු වෙන්න ගියා. ඊළඟ බුදුරණන් වහන්සේගෙන් බණ අහලා ඔය කියන යථාබෝධ ඥානිය ලබා ගත්තා. ලබා ගත්තට පස්සේ යාර දැන් තේරෙනවා සත්‍ය මේකයි. හරයක් නැති ලෝක ස්වභාවය හරියටම ඇත්ත. කවුරු කියත් මේක වෙනස් කරන්න. මේක තමයි යථාර්ථය. මේකෙ මිදුණොත් නිවන. ඔය ටික තේරුම් ගන්න. මේ නිවන් මාර්ග විරක් දුන්න බුදු පියාණන් වහන්සේගිට විශාල ගෞරවයක් අතගත්තා. මම ශාස්ත්‍රීය ධර්මයේ දුන්න උන්වහන්සේ මම දැන් කොහොම අත්හරින්නේ? මම අනාථභාවයෙන් නිදහස් කරගත්තේ උන්වහන්සේගේ ධර්මය අහලානේ මම නිදහසුනේ. ඒ ධර්මයේ මට කියා දුන්න බුදු පියාණන් වහන්සේට මට ගරු කරන්න දෙපෑද. හරි මට දැන් ගිහින් ජීවත් වෙලා තියෙන්නේ මගේ අනිත් පිරිසත්. දැන් පිළිම කවදාවත් කැමති නැහැ. බුදුරාණන් වහන්සේට ගරු කරනවා. ගරු කරොත් එහෙම බයිනවා. බුදුරාණන් වහන්සේට අදොස් කියනවා. ගරු කරන පිරිසට අදොස් කියනවා. හැබැයි දැන් මේකේ නායකයා හරි ඉන්න බෑ. ගරු නොකර. දැන් යා කල්පනා කළා මට හරි වැඩි. දැන් වෙනදා වගේ මගේ පිළිසත් එක්කලා කරත්ත බැඳගෙන මම මේ ඉදිරිය යනකොට මගේ වැඩකට බැරිලා හරි බුදුරණන් වහන්සේ අතර මගදී මම දැක්කොත් එහෙම පිළිපාත වටින වෙලාවක හරි චාරිකා වටින ලහු උන්වහන්සේ දැක්කොත් මම කොහොමද උන්වහන්සේට ගරු නොකර යන්නේ? ඒක මට දැන් සුදුසු නෑ. මලේ කරන්න බෑ. ඒක මට ගරු කරන්න සිද්ධ වෙනවා. කොහොම මම ගරු කළොත් මගේ පිළිස මටත් බයිනවා බුදුරණන් වහන්සේලා බයිනවා. දැන් මම මේක උපක්‍රමයක් වෙලා දන්න ඕනේ කියලා යාමද කරන්නේ කියන ස්වාමීන් මෙන්න මේකයි දැන් සිද්ධි. මේ විදිහට ඔබ වහන්සේ වදිනවා දැක්කොත් දැන් මට කවදාවත් ඔබ වහන්සේට ගරු නොකර යන්න බෑ. මගේ හිතවල ඉලා විශාල ප්‍රසාදයක් ඔබ වහන්සේ කෙරෙහි තියෙනවා. මම ඔබ වහන්සේට වැඳුමක් ගැන කියනවා. මම මෙහෙ වැඳුමකින් ඔබ වහන්සේට වදිනවා. මට ඒක පිළිගන්න. මොකද්ද මේ වැඳුම? මගේ සත්‍යයට අහු වෙන්න තියෙන වැඳුම. මම ඔබ වහන්සේ දැක්ක ගමන් මගේ තරප්පාව මම හැඳ හැඩ ගාලා වැඳ ගන්නවා. ඒ මගේ විශේෂ තියෙන තරප්පාව ගැලවෙනවා කියලා ඔබ වහන්සේ පිළිගන්න. මං ගැලවන්නේ. ඒක හොඳට හිර කියලා වැඳ ගන්නවා. ඉතින් දැන් හරි වර්ගය කියලා හොඳට හැඩ ගැහෙනවා. ඒ මං මගේ කරත්තෙන් වැස්සා කියලා හිතා ගන්න. ඔබ වහන්සේ ගරුත්වය. මම මේ හරකට හෝඩුව දිගා කරනවා. ඔබ වහන්සේ දිගා වෙලා නමස්කාර කළා කියලා හිතා ගන්න. ඊට පස්සේ ආයිශරයක් මම හරි වර්ගය හිඳ ගන්න. ඒ මං ආයිත වෙලා කරත් ඉඳගත්තා කියලා හිතා ගන්න. අම ආයිශරය අර හරප්පා රට තියෙන හැඩ ගහ ගන්න. ඒ මම නැවත මගේ තලප්පා වැඳගත්තා කියලා හිතා ගන්න. මං ජක් කියලා හරකට අන්න දිලා ගමන යනවා. ඒ මං ඔබ වහන්සේට ගරු කරලා ගමන ගියා කියලා හිතා මෙහෙම නමස්කාරයක් කළා කියලා හිතා ගන්න. මේ නමස්කාරය මගේ පිළිසර පේන්නේ. මගේ පිටේ තරහ වෙන්න ඉන්න මං එක්කලා. මං මෙහෙම නමස්කාරයකින් ඔබ වහන්සේට නමස්කාර කරනවා කියලා බුදුරණාහි අනුමත කළා. දැන් වැඩගත් දෙයක්. දැන් ලෝක සම්මතියෙන් ඒ බවුනා ඉන්නේ කොහෙද? අරගෙන බමුණු ආගමේ. හවුද වම් එයා ඉඳලා තින්නේ කොහෙද? බුදුදහම. අනික අවෞද්ධ අවෞද්ධ අතර මෙයා බෞද්ධ. දැන් ලෝකයා දන්නවනේ. මෙන්න මෙහෙම ක්‍රම තියෙනවා. එහෙනම් අපිට බෞද්ධ අබෞද්ධ මේ ලෝකේ ආගම් අතරින් තෝරගන්න බෑ. අපි හිතාගෙන මහා දැරි නරක ආගම කියන එකේ සම්මතී. ඉන්න පුළුවන් බෞද්ධයෙක්. අපි හිතාගෙන මහා බෞද්ධයි කියලා හිතාගෙන සම්මතී දුක. ඉන්න පුළුවන් අබෞද්ධයෙක්. දැන් බෞද්ධ අබෞද්ධ කියන වචනෙන් ගන්නකොට මේ සම්මත බෞද්ධ අබෞද්ධ දෙකෙන් මේක තෝරන්න බෑ. අන්න ආර්ය බෞද්ධ ආර්ය අබෞද්ධ තෝරගන්න ආර්යයන්ට ගැළපෙන විදිහට අබෞද්ධ බෞද්ධ තෝරගන්න ක්‍රමය. දැන් මේක අපි දකින්න ඕනේ. මෙන්න මේක ඉතින් අපි තමයි අපි දකින්නේ. මෙන්න සංඛාර සැපයි කියලා හිතා ඉන්නේ මෙන්න මේ අවිද්‍යාවක් උඩ. අවිද්‍යාව නිසා නිගමනයක් දහලා ඉන්නවා. ලෝකේ යම් ප්‍රිය ස්වභාවයක් ඇද්ද මధుර ස්වභාවයක් ඇද්ද නියම හරි සාරක්. එයා අසාර නැහැ. මෙන්න අවිද්‍යාවේ තීරණ. අවිද්‍යාව නිසා මේ සංකේන එකතු. හිත පිළිබඳ වේවා, ගත පිළිබඳ වේවා මේ තියෙන එකතු. ලෝකේ පිළිබඳ වේවා. ඕවා සාරයි කියන නිගමනේ ඉන්න තාකල් කියන අවිද්‍යාව පත්‍යා සංඛාරා. අවිද්‍යාව නිසා සාරයි කියන නිගමනයක් එනවා. යමක් සාරයි කියන නිගමනේ ඉන්න තාකල් ඔහුට කොච්චර වෙහෙසුණත් මහන්සි වුණත් ඒ වේදනහසිය තේරෙන්නේ නැහැ. ඒක සැපක් කියලා හිතාගෙන සංසාර සැපක් කියලා හිතාගෙන කාර කරන්න පටන් ගන්නවා. සාරත්වයේ කරන ප්‍රියමනාපදී සැපයි කියන දෘෂ්ටිය නිසා හිතෙන් කයින් වදනින් ඊතනම කටයුතු කරන්න පටන් ගත්තාම කියනවා අවිද්‍යාව පත්ත කෙරෙන සංඛාර හට ගන්නවා. දැන් අවිද්‍යාව පත්‍ය සංඛාර කියන වදනේ කිව්වට ඔය ධර්මයේ තේරෙන්නේ නැහැ. දැන් තේරෙනවා. අවිද්‍යාව පත්‍යෙන් සංඛාර වෙන්නේ මොන හටාවද? අනුවද. අවිද්‍යාව නිසා මේ ලෝකේ සාරයි කියන නිගමනය දෘෂ්ටියකට බැහැ ගන්නවා. මේ සංසාරයි කියන දෘෂ්ටියේ ඉන්නවා. ඔය එතන සංසාරේ. මොන සංසාරේ කියන්නේ? ඔය සාරයි කියන දෘෂ්ටියෙන් සාරයි කියව කොටසින් යථාර්ථය දකිනවා අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන්. ඒ සාරයි කියන ඒවා අනිත්‍යයි කියලා දකිනවා දුක්ඛයි කියලා දකිනවා අනාත්මයි කියලා දකිනවා. මෙන්න මේක තෝරා ගන්න ඕනේ ධම්ම ඖෂධයක. අසාරය නෙමෙයි බලන්න. සාරයි කියන යථාර්ථය දකින්න. යං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා පන්හා උපජ්ජමානා උපජ්ජති එතනි විසවානා නිවිසති. ලෝකේ යම් පිය ස්වභාවයක් ඇද්ද මధుර ස්වභාවයක් ඇද්ද මේ තෘෂ්ණාව එහි උපදිනවා එහි පවතිනවා. එහෙනම් අපිට තියෙන මේ තෘෂ්ණාව උපදින තැන පවතින තැන දැකලා ඒ තෘෂ්ණාව උපදින හේතුව දැකලා තෘෂ්ණාව උපදින තැන හේතුව නිරෝධ කළොත් තෘෂ්ණාව නැති ඵලයේ නිරෝධ වුණාම සංඝාතේ සබ්බ දුක්ඛං දිනාති කියන යථාර්ථයද. එහෙනම් තණ්හාවයි ක්ෂය කරන්න ඕනේ. එහෙනම් තණ්හාව ක්ෂය කරන්න නම් තණ්හාව බැඳලා තියෙන කොහේ මොනවද? මනවලන රූපවල මනවලන ශබ්ද මනවලන ගන්ධ මනවලන රස මනවලන ස්පර්ශ මනවලන ධර්ම කියන මෙන්න මේ මනවලන්නා වූ හය ආකාරයන් අරමුණු තුල ඒවා තමයි මේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයෙන් හිත බැඳි. මෙන්න දුකට හේතුව තියෙන දැන් තෘෂ්ණාව හට ගන්න දැන් මෙන්න මේක දකින්න ඕන. කවදා හරි මෙන්න මේක අහාරයි කියලා දැකනා කිසියම් බුද්ධිලේකට මේ ධම්ම ඖෂධය නැත්නම් බුද්ධිලේකට තමන්ට හෝ නික සාමාන්‍ය හිතවිල්ලකින් හිතලා හෝ ප්‍රියයි මනාපයි කියන ඒවා අසාරයි කියලා දකින්න බැහැ. මෙන්න මේක ආර්ය මාර්ගය අනුගමනය නොකරන කෙනෙකුට ප්‍රියමනාපයෝ අසාරයි කියලා දකින්න ක්‍රමයක් නැති නිසා ආර්ය මාර්ගයක් වැඩෙන්න විදිහක් නැහැ අයෙ. නැත් ප්‍රියමනාපයෝ අසාරයි කියන එකම ක්‍රමයක් තියෙනවා. මොකද්ද? ඒ ප්‍රියයි මනාපයි යහපතයි කියලා හිතයි මේවා අනිත්‍යද නිත්‍යද බලන්න. යමක් අනිත්‍ය නම් ඒක දුකද සැපද කියලා බලන්න. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක අත්‍යද අනත්‍යද කියලා නිගමනය කරන්න. අනිත් විග්‍රහය. දැන් අපි බලාගෙන යන්න ඕනේ. යදානිච්ඡං කන්දුක්ඛං කියලා විග්‍රහ කරලා තියෙනවා මේ ධම්ම ඖෂධ. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා සිංහල උත්තර දෙනවා. බාහාරී තියන. යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි. ඔහොම උත්තරයක් දෙනවා. යමක් කිව්වහම මේ ලෝකයේ අර ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය විතරක් නෙමෙයි අප්‍රිය අමధుර ස්වභාවය අහුවිලා නැහැ. ප්‍රිය ස්වභාව මధుර ස්වභාව එකක් නම් ඒ වටා ගෙතිලා තියෙනවා. අප්‍රිය අමధుර ස්වභාව 10000 ගන්න. 10000 ගන්නක් අප්‍රිය අමధుර ස්වභාවයන්ගෙන් වට කරපු එකක් තමයි ප්‍රිය මధుර එක. මනවලන රූපයක් හදාගන්න. එයා ඒ සඳහා වෙන සියලුම මහන්සි. අප්‍රියයි අමధుරයි. අර මනවරණ රූපයේ කියලා තිබෙන මායාවට වැටීම වහගැලීම නිසා අර විහෙද දුකක් කියලා පේන්නේ නැතිකමයි තියෙන්නේ. අපි විදලා තියෙන්නේ අප්‍රිය අමදුර දුකක් විහිසා. ඒතර අපි දකින්නවා මොකද්ද? එහෙනම් මේ ප්‍රියයි මధుරයි කියන යමක් ඇත්නම් අපි අන්නේක යථාර්ථය දකින්න ඕනේ. ඒ ප්‍රිය මధుරයක නෑ කියලා කිව්වොත් එහෙම ධර්මයට විරුද්ධයි. ඒ පේන්නේ නැගෙන ආස්වාදී ආස්වාදී හැටියටම දකින්න. ඒක ඒක අහ කරලා බලන්න බෑ. පැවැතෙන්න වෙනවා ඒක. ඒතර ලෝක සත්‍යයට බොරු කිව්වා වෙනවා. බොරුවෙන් ඇත්ත කරගන්න බෑ. ඇත්තම පෙන්නන්න ඕන. ඒක යථාර්ථයෙන්ම දක්වන්න ඕන. එහෙනම් ප්‍රිය මధుර එකක් හදාගන්න. අප්‍රිය අමధుර කීයක් පරිවාර කරගෙන තියනද ප්‍රිය මధుර එකක් මැදි කරගන්න. අන්න අපි දකින්න. ප්‍රිය මధుරයක නැහැ කියලා අපි නිගමනය කළේ නැහැ. ලස්සන කියන ප්‍රිය මధుර එකක් හදාගන්න. මිහිරි හල කියන එකක් හදාගන්න. මිහිරි ගන්ධේ නැමැති එකක් හදාගන්න. මිහිරි රසේ නැමැති එකක් හදාගන්න. මිහිරි ස්පර්ශේ නැමැති එකක් හදාගන්න. අපි කොච්චර දුක් විඳිනවා. අනිත් එක පැත්තක් දකින්න ඕන. ඒවා නිකන් ලැබෙන්නේ නැහැ. අහන්නේ පහල වෙන්නේ නැහැ. මොකක් නිසාද? ඔය ලස්සන කියන, සුවඳ කියන, රස කියන, ඒ වගේම මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්ම කියන. මේ මනවරණ යමක් ඇත්නම් ඔය තුල කියනවනම් මේ මනවරණ ස්වභාවයේ කුමක බැදිලාද පැවිලිලාද තියෙන්නේ? මෙන්න මේ ධර්මානුකූලව බලන්න ඕන. දැන් කය ලස්සනයි කියනවා. ලස්සන කයක් හදාගන්න උත්සාහ කරනවා. දැන් ලස්සනයි කියන එක බැඳලා තිබුණි. මොනවද කියලා බලන්න අන්න බුදුදාන හසේ ක්‍රමයක් දුන්නා. හොයාගන්න. දැන් හිත බැඳෙන එකක් තියෙනවා ලස්සන. ලස්සන කයක්. දැන් ඔක ඇත්ත නැත්ත බලන්න. ලස්සන නෑ කියලා කිව්වේ නෑ බුදුදාන. එහෙමලා තියෙනවා. එහෙමලා විද්‍යාමානයි. විද්‍යාමාන වෙන නිසාමයි ලෝක සත්‍ය ප්‍රිය බදුල වශයෙන් කිය බැඳෙන්නේ. ඒක නෑ කිව්වොත් එහෙම බොරුවක්. අන්න එක තමයි දුකට හේතුව. ලස්සන රූපය දුකට හේතුව කරගත්තා. දැන් ලස්සන රූපය විග්‍රහ කරලා බලන්න. ඒක ඇත්ත වෙන්නේ. කොහොමද බලන්න. ඒ හොඳට ලස්සා කියන පුද්ගලයෙක් අරගෙන කොච්චර හිත බැඳලාද කියලා බලන්න. කොච්චර සුන්දරද. කොච්චර ලස්සනද. කොච්චර ආශාජනකද. ඇසුරු කරලා ලැබුණා කොච්චර හොඳද. නානා ප්‍රකාර අදහස් බැදේ. ඉතින් ලස්සන කිව්වේ මොකද කියලා පොඩ්ඩක් බලන්න. කොහෙ තියෙන කියලා බලන්න. ගලවන්න කේස් ටික අයින් කරන්න, ලොම් ටික අයින් කරන්න, නියමතු ටික අයින් කරන්න, දත් ටික අයින් කරන්න, හරක් අයින් කරන්න, නහරක් අයින් කරන්න, ඇටක් අයින් කරන්න, ඇට විදුලුත් අයින් කරන්න. කෑලි 32කට අයින් කළා. අවල් ඩක් කියන ලස්සන කිව්වේ 30 මිනිකට අයින් කරන්න ගමන් තියනවා කියලා. ලස්සන එක බෙදලා බෙලා කෑලි 32කට අයින් කළා. දැන් ලස්සන කී කී එකක් තිබුණා අපිලා. 30 මිනිකේ එක. එකක් අයින් කරන්න බැලුවා එන්කෝ ඒක කොහෙද? නැති 30 මිනිකේ අයින් කරන්න විදිහක් නැහැ. 32 අයින් කරන්න ඉවරයි. ලස්සන කී විදිහ යදිනේ? අර 32. සුභ 30 අසුභ 32. එකතු වගේ ලස්සන කී එකක් නතුණා. එහෙනම් ලස්සන කියලා ලව්වක් වස්තුවක් ලෝකෙ වෙනම තිබුණේ නැහැ. මොනවද තිබුණේ? අර අසුභ 32 අපි රවටලා. ඒ අසුභ 32 තමයි එක එක විදිහට කිහිපි. ඒකෙම උපමට්ටම තමයි ලස්සන කිව්වේ. ඒ යම හැදී තමයි හැඩතලයේ කිව්වේ. එහෙනම් කුණු ගොඩක් තීත්‍යයක හැඩතලයේ දැකලා ඉතින් හරි හැඩයි. හරි හැඩ පුරුෂයා හරි හැඩ ස්ත්‍රියක කිව්වා. අර කැලේ තීත්‍යකම එක එකට හැඩ ගහති. ඒකෙම උපමට්ටම තමයි හරි පාටයි. හරි පෙනුමයි. ඒ කැලේ විකවා. ඒ කැලේ ටික අරින්ද තව ලස්සන කියලා එකක් ලෝකෙ තිබුණා මෙන්න ඇත්ත. බොරුවෙන් හැදっていう නේ. ඇත්ත ඇති ආකාරයෙන් බලන්න දුන්නා. මෙන්න බලනකොට පෙන්වනවා ලස්සන කියන්නේ ආදීනව මැද්දෙන් ආදීනව තුලින් ඔප්නම් වෙලා තිබිච්ච මායා දර්ශනයක් ඇරෙන්න. තවදයක් ලස්සන කියලා අපිට අල්ලන්න එකක් තිබුණේ. ලස්සන අල්ලගන්න ගියොත් අල්ලගන්න සිද්ධ වෙන්නේ අර කෑලි 32. අල්ලගන්න දකින්න ඕන එක. මේ පැයත් ලැබුණ නැන්නා මේ පැයත් ලැබුණ නැන්නා මගේ ජීවිතේත් වටේපා කයක ඉන්න තරුණියකට තරුණියකට කියනවා. දැන් ඕනෑමද? ඕනෑම නැන්නා වහවනවා. හරිනවා මට බලන්න ජීවත් වෙලා වැඩකුත් පොඩ්ඩක් හිටපන්කො කොහොම මොකද ලස්සන බලන්න රංකඩක් වගේ අර මිනිස්සයා අර ක්‍රීමියා අර වෙස්ත්‍රි ඔරම උත්තරයක් දෙනවා ඔය රංකඩම උඹට ආපහු දෙනවා මම සුළු දෙයක් කරනවා ඉතල බර කිල්ල බලපන් ආ කිලෝ 40යි කිලෝ 50යි මෙච්චරයි ගන්න කියලා දාන කීවා අනා 1 කිලෝ මාත්‍රයක්වත් අයින් කරලා දෙන්න ගත්ත ඇසිඩ් ටික පිච්ච නාම්ලයා ඇසිලුවා මූණි අතල එක ඕන අරන් ඵලෙ දැන් ගනි දැන් මොන දිය බලුවා මලයක් ආවාගේ මලයක් එනවා හාව පිටිලා දැන් මොකද කරන්නේ කියලා බලපන් සංකල්ප බලු බරඩු නේ සංකල්ප එහෙම තිය ආරම්භලයක් දැන් ගෙනියයි දැන් මෙච්චර කර සංකල්ප කියක තිබුණේ නිගමනේ දුන්නේ මොකක් නිසාද අර හංකලේ තිබිච්ච මොනේ හංකලේ තිබිච්ච උපමාත්ලම් පහයක් නිසා එහෙනම් ඒක මොකේ තිබුණේ අර හංක දෙවයි අන්න බුදුරන් අහසේ පෙන්නදුන්නේ මෙන්න මේ ක්‍රමීට බලන්න මේ මිනිහ හැවැරිලාද නැද්ද ඉන්නේ මේ ලස්සන කියන්නේ හැවැටීමකට ඇත්තකටද මෙන්න මේක බලන්න. ඔය ලස්සන කියන එකෙන් හවත්ලා වඩකලා තියෙන්නේ කුණු ගොරද හොඳ එකක්ද? හොඳ එකක් කියලා හැඟෙන්නේ මොකක්ද? ඔන්න මායා දර්ශන වත්ලාම පුදුලයට පේන හැටි. එහෙනම් ඒ පුදුලයා ඊට පස්සේ උස්සගෙන ගිහිල්ලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? එයාට මොනවා කිව්වත් දන්නේ නැහැ. ඒ ලස්සන කියන මායාවෙන් අතීත ආදීන ඔක්කොම වහලා. එයා ගිනි තියෙන්නේ මොකද්ද? උදේහන් හැයෙනකන් කුණු පිට කරන කුණු කඳා. දැන් මොකද කරන්නේ? නාන්ද සුද්ධ වෙන්නේ. මෙන්න සබා. දේනවා. උදේ ඉඳන් රෑ පිට යන ගඳ පිට කරන කුණු කඳා. හොයදා ගන්න. ආ මේ සුවඳට උලා ගන්න. ඒකත් කිසිම දාමතර. උලා ගත්තම තේ බල බල ඔයා හරි සුවඳයි. දැන් අපි ඉඳ මායාවේ කොච්චර හවටගෙන. පිටින් ගාව සුදේ පැටි ගා උලා බල නැන්නේ සුව ඒ සුවඳ නෑ දෙන්නේ. මේ සැන්ට් එක හරි සුවඳයි කියන නතු ඒක ඇඟේ ගාලා බලන ඉඳලා ඔයා සුවඳයි කිය. ඇත්ත මොකද්ද? අන කල්පනා කරලා ගන්න මේ ඇත්ත ඇති ආකාරයෙන් බලන්න. බුදුවණ කියන්නේ පොතේ දින එක නෙමෙයි විග්‍රහ කරගන්න ඕනේ. විග්‍රහ කළා ඇත්ත දකින්න ඕනේ. මෙන්න මෙහෙම දකින්නට අපිට පේන අපි කොච්චර මායාවකට හැවටලාද මේ ඉන්නේ. අද කොද තියෙන ඇඟි මගේ ළඟට නම් මේක හරියන්නේ නැහැ. මෙන්න මේ අද ගණා මගේ වැඩ හොදට මැච් වෙනවා. එහෙම කියලා මොකද කරන්නේ? ඇඟට ගැලපෙන අදුව කියලා අදුවක් අරගන්න. අර අද කොද ටික අඳුනේ වෙහිලා ගියාට පස්සේ දැවේ අදුව නම් ඔයා හටලක් කරනවා. දැන් අඳුම අඳුම ලස්සනද වැලිය පුද්දලා ආරෝපණයල පුද්දලා ආසනකේ ඉඳාගත්තා. අනේ අඳුරෙන් ඔප්ලංගා ගත්ත කන කරාබරණ වලින් ඔප්ලංගා ගත්ත සුවඳ ගාගත්තා වර්ණේ ගාගත්තා හැඩ ගාගත්තා පිටින් උල ලවුල්ලා අරගත්ත එකට දැන් ඉතින් අපි රවණිලා මෙයා හරි ලස්සනයි කියලා දැසරි ගමනේ කරා දැන් මේ අපි ඉතින් අපි නවත්වා ගත්තා ඇත්ත උතන නෑ මෙන්න ලස්සන කියන මායාව මායාවක් හැටියට බලන්න ඉන්ද්‍රජාලයක් වාගේ ලෝක සත්‍යය හවට්ටනවා හවට්ටලා මොනවද ලෝක සත්‍යය අල්ලා දාන්නේ මොකේද ඔය කුණු ගොඩට ඒ කුණු වල ගත්ත දැන්කටන් ලස්සනේ මුවාවේ ලස්සන රැවටලා ඒක ගත්ත දැන්කටන් උරු මොකද කරන්නේ අරන් තියෙන්නේ මොකද්ද දඬ ගහන එකක් ඒ නිසා හොදන්න ඕන ජරා වෙන එකක් ඒ නිසා සුද්ධ කරන්න ඕන දිවාපත් වෙන එකක් කන්න දුන්නේ නැහැ නම් පෝෂණය කරන්නේ නැහැ ඒ නිසා අවශ්‍යම දේ දීලා පෝෂණය කරන්න ඕනේ. ලෙඩ හැදෙනකක් ඒ නිසා බෙහෙත් දෙන්න ඕනේ. ඔක්කොම කරලා දුන්නා සදාගෙන කියත් අර මායාව ගෙවිල යනවා. කුණුකොඩ ඊට පස්සේ කරගහ ගන්න ඕනේ. දැන් නීතිය රහු වෙලා. ප්‍රයන්ට අහු වෙලා. එන්න බාහිර ඊටවත් ගමට අහු වෙලා. මොනවා කරන්නද ලස්සන ඉඳයි කාලේ ගත්තා මං ගියා. දැන් බලපුවා අපි 5 10 ඇගි. දැන් ඒකගේ හැටි මේකේ හැටි. අනේ වෙච්ච දෙයක්. දැන් මොනවා කරන්නද? නීතිය අර පැත්තේ හිර කරලා තියෙනවා හොඳට. යුක්ති ධර්මයේ කියලා එකක් ඒ පැත්තේ හිර කරලා හොඳට. ශිෂ්ටාචාරයේ කියලා එකක් ඒ පැත්තේ හිර කරලා හොඳට. දැන් ශිෂ්ටාචාරය නිසා නීතිය නිසා අර කියන ධර්මය නිසා ඉන්නවා නිසා ලස්සන ඉඳලා ඉන්නවා. නෑ ලස්සන ගහ කොටු කරලා දුන්නා. කොටු කරලා ගන්න කල ලස්සන තිබුණා. කොටු කරලා දුන්නාට පස්සේ ගියා. එහෙනම් ලස්සන කියන්නේ සීනින් ගෑස හොඳක් වා කියලා දකින්න කිව්වෝ. අනේ මේ ලෝකේ මායාව දකින්න මෙන්න දුකට හේතු. දුකට හේතුව සාරද අසාරද කියලා බලන්න. දුකට හේතුව වෙන ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය අපි මොනවද කොටු කරන්නේ? ආහාර වූ දුක්වලකට කොටු කරලා ලබනවා ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය නැති මායාව. නෑ මායාවේ තිබෙන ස්වභාවය එකක් නා. ආස්වාද එකක් නම් ආදීනව දහසක් ඔකේ වට කරලා තියෙනවා. ඔය ආදීනව දහස සිහි කරන්න පටන් ගත්තා නම් අන්න වහදාපු මත්තන් බීදුරු වගේ දකින්න. මත්තන් ලාසාදී තියෙන වහදාපේක බොන්නේ. ආසාද මායාව තියෙනවා. ආසාද මායාව හැවෙන්න අය දුක හරගහන්නේ නැහැ. අනි ඥානවන්ත කරා. ඊ කවුරුත් කිව්වේ නැහැ මේක එපා කියලා දැන්. දැන් බුද්ධහන් නිගරු කළා හරියනවද? බුද්ධහන් දුක පෙන්නා ගම කී. නෑ බුද්ධහන් දුකට හේතුවක් වෙන්න පුළුවන්. දුක විතරක් පෙන්න්නේ නෑ. දුක නිරෝධ කරන එකක් වෙන්න පුළුවන්. දුක නිරෝධ මාර්ගයක් වෙන්න පුළුවන්. එහෙනම් බුද්ධහන් කොච්චර සාහනදායි. දැන් බුද්ධහන් දුක පෙන්නා ගම කිව්වොත් යට අපේ දන්නේ නැති අය කියන කතාවක් වෙනවා. මෙන්න අපි දකින්න ඕනේ දැන්. එහෙනම් මේ විදිහ එක දෙයක් මේ අරගත්ත. හරිම සුවඳයි. හරි ප්‍රණීත සුවඳක් දෙන පත්තිං ගන්න. අවිර ගලක් දෙන්න. දැන් ගලක් දුන්නාට පස්සේ අපි කියනවා. ආ පොඩ්ඩක් ඔක ඇල්ල තියාංගෝ. හුඟක් සුවඳ. හුඟක් වටිනවා. කීයක් දින කෑවක් ගන්න බං අවල් රොටි. හරිම රහයි හරිම සුවඳයි කෑම. එහෙනම් එකකින් කෑම එකක් කරා වරින්. තිබ්බා. වරුවක් තියලා අරගෙන ගණික වරන් අරගෙන. ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ කෝ. අප්පා පිල්ලු කඩ ගන්නවා මේක පිල්ලු වෙලා. එයාට බත්ති ගන්න විදිහ රොඩ දැන් එපා වෙලා. එහෙනම් පිල්ලු බල ගහ බත්ති ගන්න කිල්ල බැලුවොත් එහෙම කිලෝ එකක් නැති වෙන කිලෝ එකම තියෙනවා. හැබැයි ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ එකකට දහම් වෙලා. එහෙනම් ගෑවිලා ඇති විදිහ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තිබුණා ඒ තුල. ඒක අල්ලා ගන්නකම් ඒක භුක්ති විඳිනකම් විතරයි ඒ මායාව තිබුණේ. අල්ලා ගත්තාම පස්සේ භුක්ති විඳන පස්සේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයෙන් අල්ලාගෙන තියෙන්නේ මොකද්ද? වැරදෙන්න නැති නිසාර ගොඩක්. අනිසාර ගොඩකට කොටු කරන්නේ ධාරාට විච මායාව තමයි අර සෝද කිව්වේ. අනි ලස්සනේ හැටි සෝදේ හැටි. රසේ හැටි. දැන් මෙන්න මේ ආකාරයෙන් මේ හිතර දුකට හේතු වන ප්‍රේස භාවයේ මధుර ස්වභාවයේ. හැම වෙලාවෙම බැදිලා තියෙන්නේ හැදිලා තියෙන්නේ සත්වයා කොටු කරන්නේ. කොටු කරා වෙලාවෙම මොකද වෙලා තියෙන්නේ? ප්‍රේස භාවයේ මధుර ස්වභාවයේ ගිලිහිලා යනවා. හැබැයි කොටු වෙච්ච එකෙන් මිදෙන්න බැහැ. මේ නිසා තමයි ලෝක සත්වයා පවට කොටු කරන්නේ. අර ප්‍රේස භාවයේ මధుර ස්වභාවය නිසාම මොන කාලෙන් හරි මං අයිති කරගන්න මගේ කරගන්නවා මම කරගන්නවා ඒ තත්ත්වෙට මම පත් වෙනවා ඒක මගේ කරගන්නවා අන්න මායා දර්ශනයේ සහ තව මුලාවකින් හටගෙන මත් කළා මත් කළා මොකද කරන්නේ අයිතිකමකට අසාධාරණයක සත්‍ය පිළිබිඹුවා අයිතිකමෙන් අසාධාරණය මොකද වෙන්නේ මහා පාපයකට කරගහගත් තත්ත්වරය තුල ඇති කරගන්න පාපේ ගවන්නේ අවුරුදු කල්ප ගානක් යනවා මට විරුද්ධයි මගේ ප්‍රියවරාපේට විරුද්ධ එකක් මේකට විරුද්ධ හඩම් කරන එක මුට ජීවත් වෙන්න දෙන්න හොඳ නැහැ. අරු වෙනවා කවරන. ගැටා නිකව. මං භාර්යාව ගෙනාවා. මං ශායපුරුෂයෙක් එක්කලා ගියා. මේ තැනත් අහෝ මේ තැනත් එක බහැර ගන්න හදනවා. හැබැයි හොඳ වැඩක් කරන්නක අහු ඉච්චායි කොයි දෙයක්. දෙනවා කිට වහ ටිකක්. දෙනවා කර වහ ටිකක්. ගන්න පොල්ලකේ මැරෙන්නේ. බස බස නිකව. නිකවනේ දැරි වුණා නම් මොකද වෙන්නේ? තත්තරයයි ගියේ පොල්ලෙන් ගහලා මරන. පානගත පාප කර්මී ගෙවන්න කොච්චර කල්ද? කරගත පාපේ පාපයෙන් හටගත්ත දුෂිතාවයේ ගෙවන්න හතර අපාගත වෙලා කල්ප කාලාන්තරයක් යනවා. එහෙනම් සත්‍තරය තුළ මායාවට අහුකලේ මොකක් නිසාද? අර ප්‍රිය ස්වභාවයේද මధుර ස්වභාවයේද විරුද්ධ වාපිකර මං ඉඳ දෙන්නේ. දැස බලගෙ. මත් වෙලා අයිත් අකසාධාරණයක් කළා. එයා ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ හිතේ බැඳිලා හැදිලා තිබුණේ නැත්නම්, ඔබ අතින් අර ප්‍රාණඝාතය කරනවා. කරන්න හේතුවක්. පොරකමක් කරනවා. පුරාවා සූදු අදුරාචාරයක් බොරුවෙන් හැවටීමක් කෙලෙමින් බෙදවීමක් කරන්න හේතු තියෙනවා. දස අකුසලේම කරන්න තියෙන හේතු ඔක්කොම හැදිලා තියෙන්නේ මොකද්ද? ඔන්නේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය නිසා කරන මත්වීම. මෙන්න ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ ප්‍රිය නැහැ මధుර නැහැ කියන්නේ නැතුව
ඒ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය නිසා අපිට කොයිතරම් ආදීනව ඇති කරනවාද? ඒක අපිට කොච්චර අවල ඇති කරනවාද? අපිට යහපතක් වෙන්න දේ තේනී සිටින්න. එන අපි රවටන මායාව. මෙන්න මේක දකින්න ඕන. ඇම ගහලා බිලිකොක යමර පස්සේ මාළුව ඇම නිසා ගිලිනවා බිලිකොක. බිලිකොක විතරක් දමන කවදාද? ඒකල් ගහන්නේ නැහැ. බිලිකොක වහලා පිටින් ගහපු ඇම නිසා ඇමට ආහාවේ ඒකල් ගහපු මාළුවන්ට බිලිකොක කැටලෙන්න වෙනවා. බැරිලා හරි මාළුවේ දන්නවා නම් එහෙම මාව කොටු කරන බිලිකොක අහලා මේ ඇම තියෙන්නේ කියලා එහෙම මාළුව කවදාවත් අර ඇම කන්න යන්නේ නැහැ. මෙන්න මේ වගේ ලෝකයේ බිලිබාන ඇම පහක් තමයි මනවරණ රූප, මනවරණ ශබ්ද, මනවරණ ගන්ධ, මනවරණ රස, මනවරණ ස්පර්ශ කියලා. ඔන්නේ අලගහ ගාතින බිලිකොක තමයි ලෝකේ හැම වෙලේම තියෙන්නේ. අහුණාම කොටු වෙනවා. මෙන්න මේක නුවණින් විමසා තේරුම් ගත්තාට එයා දකිනවා ලෝකයේ ප්‍රිය ස්වභාවයක් ඇද්ද, මధుර ස්වභාවයක් ඇද්ද අසාරයි. කැමැතිසේ නැහැ. ඒ ප්‍රිය ස්වභාවයේද මధుර ස්වභාවයේද කැමැති. හැබැයි කැමැති වෙන්නේ මොකටද? නිර්ූපද්‍රිතව කරදරයක් නැතුව භුක්ති විඳින්න. නමුත් ලෝකයේ තුල ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ කියන්නේ මොකද්ද? අපිව කොටු කරන්න තියෙන හැමක් නා. කොහෙද අපි කැමැත්තේ හිටුවේ? අපි ඉච්ඡ වශයෙන් කැමැති වශයෙන් යම් කිසි දෙයක් බලාපොරොත්තු වුණා නම් අන්නේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ දින යමක් ඇත්නා. කැමැතිසේ නැහැ. ඉච්ඡසේ නැති නිසා අනිච්චයි කියලා. ඉස්තිර නැති නිසා කියලා ගත්ත ගාම මොකද වෙන්නේ? අපිට යථාර්ථය වැටහිලා නැහැ. ඒකේ ආදීනෙ මේකෙම දකින්න ඕන. නැත්නම් ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ ආදීනෙ මේකෙම දකින්න ඕන. ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ ස්ථිර නැති හිඳයි මට එපා වෙන්නේ කිව්වා නම් එහෙම ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ යථාර්ථය දැකලා නෙමෙයි ලිගව නිතරද ඒක ස්ථිර නැති නිසා ස්ථිර නැහැ කියලා ගත්තාම යම් කිසි දෙයක ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ යථාර්ථය වැටහෙන්නේ නැති නිසා ඒක ස්ථිර යන්න නම් තව එකක් පස්සේ යනවා යනවා නිගමනේ ඒක ස්ථිර නැති හිඳ තව එකක් පස්සේ යනවා ඕකෙන් තමයි සසර ගමන හැදිලා තියෙන්නේ ස්ථිර නැති හිඳ තව එකක් වෙන්නේ නැහැ නෑ ස්ථිර නැහැ කියන එක ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ අත්හරවන්න බල බල ගන්න පුළුවන් වචනයක් නෙමෙයි. එහෙනම් මොකක්ද වෙන්නේ? කැමැති හේනේ. කැමැති හේනේ නැත්නම් තව එකක් අල්ලන්න පුළියන්නේ කැමැති හේ තියෙන එකක් අහුවෙන්නේ නැති නිසා. ඉතිර නැහැ ඉතිර නැති එකක් නැල ආශාදී ඇරෙන්නේ නැති නිසා ඔය වෙන එකක් පස්සේ යනවා. යන්නේ අනේක කැමැති හේ නැහැ කියලා දැනගත්තොත් ඒකෙන්ම ඒක යථාර්ථය දැනගන්න. අන්න වැහිලා තියෙන තර. යමක් කැමැති හේ නැද්ද? ඒක දුකයි. යමක් ඉතිර නැද්ද? ඒක දුකයි කියුවා. ලෝකේ කොච්චර ඉතිර නැති වුණත් ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය තියෙන විද්‍යාමාන වෙනවා. අපි අමధుර දේවල් ලෝකේ විද්‍යාමාන වෙනවා. යමක් ඉතිර නැත්නම් ඒක දුකයි කිව්වොත් අර අප්‍රිය අමధుර ස්වභාවයව ඉතිර නැත්නම් ඒකත් දුකද? අංශභාගය හැදෙනවා, පිළිකාව හැදෙනවා ඒකත් යමක් කියන එකයි. යමක් ඉතිර නැත්නම් ඒක දුකයි කිව්වොත් අංශභාගය පිළිකාව ඉතිර නැත්නම් ඒකත් දුකද? කොහොම ධර්මයට ගැලපෙන්නේ? කොහොම ධර්මයට බහයි? කොහොම විනයට බහින්නේ කොහොම? ධර්මයේ බාහිරදී නැත්නම් කොහොමද විනීත බස්ව ගන්න? ධර්මයේ බාහිරියොත් කාරණා අකාරණ හරියට තේරුම් අරගෙන ඊට අනුව පිළිපදිනවා. ඒතර විදිහ. නැ විනීත ගන්න නම් ධර්මයේ දැකලා තියෙන්න ඕනේ. ධර්මයේ දැකෙන ඉස්සකල් විනීත ගන්න විදිහක් නැහැ. ධර්මයේ දකින්න ඕනේ ඒ නිසා කියන යෝ ධම්මා පස්සති සෝමං පස්සති. යෝ විනයං පස්සති සෝමං පස්සති කියලා දේශනා කළේ නැහැ. ධම්මෝ හවේ රකති ධම්මචාරි. ධම්මෝච යතා ධම්මෝ යතාතෝ තථාපටිපත්ති ධම්මං. හැම වෙලෙම ධර්මයයි මුල් කළේ. විනය මුල් කළ හදාකලේ නැහැ. ඔය හැමතැනක වෙලා තියෙන්නේ ධර්මයේ දකින්න ඕන. ධර්මයේ දැකේ නැත්නම් ඔර විනයක් කොරා ගන්න බෑ. ධර්මයේ දැකලා නම් ධර්මයෙන් දැකලා නම් මේක වැරසයිතයි, මේක අවැරසයිතයි. මේක දරන්නේ මෙන්න මේ වද වැරසයිතදියා. මේක මෙන්න අවැලක් දරන එක. මෙන්න මේක දකින්න. දැකලා පස්සේ අපි නිගමනය කරනවා යමක් නිසා අවැල නම් ඒක නොකල යුතුයි. යමක් වැරසහගත නම් ඒක කල යුතුයි. නොකල යුතු නොකල යුතු හැටි දැනගෙන අතාරිනවා. කලිත කලිතාරිය දරන ක්‍රියාත්මක වෙනවා අන්න විනේ. නෑ ඔය කියන විනේ විසා. හදාපු විනයක් අපි දන්නේ කොහොමද? ඒක විනයක්ද නැද්ද කියලා. විනේ විනේ හැටියට දකින්න නම් ධර්මයේ හැටියට දකින්න ඕන. ධර්මයේ හැටියට දැක්කහම විනේ එතනම වතු වෙනවා. මෙන්න මේක කියන අභි විනේ. ඔය හැඟවිලා තියෙන ධර්මයේ තමයි අපි දකින්නේ අභි ධර්මයේ. හැඟවිලා තියෙන ඉඳලා දකින්න බෑ. හැඟවිලා තියෙන ධර්මය මොකද්ද? දහසක් ආදීනව හැඟවිලා. හැඟවිච්ච දහසක් ආදීනව මතු කරගන්න පුළුවන් වුණා නම් ධර්මයේ තුලින් ධර්මයෙන් අභිධර්මයට ආව. ඒතරොහු දකින්න හැම වෙලාවෙම මෙච්චර කාල සම්මත කරගත්ත පදයක හිටියට විනයක් කියලා හදාගත්ත එකේ හිටියා මිසක් අභිවිනේ තිබුණේ. අභිධර්මයේ වතු වේලාවට පස්සේ අභිධර්මයේ තුලින් දකින්නවා. අභ්‍යන්තරයේ තිබිච්ච ධර්මයේ තුලින් මෙන්න දහසක් ආදීනව. අභිධර්මයෙන් දැක්ක. එයා මං ගන්න තීරණේ මොකද්ද? පිළිපදින්නේ මොකටද? ඒ පස්සේ තව තවත් ගිය මං අනාතයි. ඒක අත්හැරියොත් නාතයි. අනාථ දැක්කා අනාථ හැටියට, නාථ දැක්කා නාථ හැටියට. අන අනාථ නාථ දැක්කා නම් කියන බුදුන් දැක්කා. මොකද අනාථ නාථ කියන්නේ? අපපටිම බුදු. අනාථ නාථ ප්‍රතිමාවක් නැහැ. බුදුන්ට ප්‍රතිමාවක් නැහැ. බුදුන් කියන්නේ අනාථ නාථ. අනාථ නාථ හැටියට දැක්කා නම් නාථ නාථ හැටියට දැක්කා නම් ඔව් අනාථ දැකලා තියෙනවා, නාථ දැකලා තියෙනවා, අනාථ නාථ දැක්කා නම් බුදුන් දැක්කා. බුදු දැක්කා නම් ධර්මයේ දැක්කා. ධර්මයේ දැක්කා නම් බුදුන් දැක්කා. මෙන්න බුදුන් දකින්නේ. එහෙනම් ධර්මයේ තුලින් අපි දකින්න ඕනේ මෙන්න අනාථ දෙයක්. අනාථයට පත් කරන ආදීනව, දහසක් ආදීනව. ආස්වාද නැමැති මායාවකින් වහලා අපි රවට්ටනවා. මෙන්න හැඟවි අධ්‍යාන්තරයේ හැඟවිලා තියෙන ධර්මය. මෙන්න මේක වතුකර ගන්න පුළුවන් වුණා නම් එදාට කිව්වා අභිධර්ම ධර්මයේ සූන් හිටියා කියලා බුදුරණන් ආශ්‍රය වැඩි ඉන්නේ කාට. එහෙනම් අභිධර්මයේ කියන්නේ විනය සූත්‍ර අභිධර්මයේ කියන්නේ ඒ ත්‍රිපිටකයේ ඒක ධර්මයමයි. ඒක ධර්මයේ තුල තියෙන විශේෂ කොටස නිසා ඒක අභිධර්මයේ කියනවා. අවබෝධ කරගන්න අභිධර්මයේ එකක්. ධර්මයේ තියෙන විශේෂ කොටස අභිධර්මයේ කියන තව එකක්. බුදුරණන් ආශ්‍රය වැඩි ඉන්නේ කාලු අභිධර්ම දේශනා කරන විසුණු ආශ්‍රයලා හිටියා කිව්ව මොකද්ද? ඔන්න ඔය හැඟවිලා තියෙන ආදීනව මතු කරලා පෙන්වන්න පුළුවන් දක්ෂතාවයෙන් ඉඳලා හිටියා. ඒ ඇයි කිව්ව අභිධර්මතර විසුණු ආශ්‍රයලා. මෙන්න යාතියේ හේතුව, මෙන්න යාති නිරෝධේ, මෙන්න යාති නිරෝධ මාර්ගය. හරි ආකාරව විග්‍රහ කළා දෙනවා. අභ්‍යන්තරයේ හැඟවිලා තියෙන ආදීනව පෙන්වලා යාතිය හැටි පෙන්වනවා. නමුත් ඒකට මොකද කියන්නේ? යාතියේද දුකයි කියලා, යාතිපි දුක්ඛ කියලා තේරුවා. යාතියේද දුකයි. පාස අනිරුක්තියනුව ජාතිය දෙය දුකයි කියලා තේරෙනවා. ජාති දුක්ඛ කියන්නේ දැන් ඇත්ත බලාපුවාම නුවන්ට ගෝචර වෙනවද? අර ප්‍රියමනාප ස්වභාවයක් ඇති ජාති තියෙනවා නම් ඒ ප්‍රියමනාප ස්වභාවය දුක. ඒක දුක නෑ. ඒ නිසා තමයි සත්‍ය ඇලින්නේ. එහෙනම් මොකද්ද පින්නේ? ජාති අපි දුක්ඛ, ජාති පි දුක්ඛ. අපි ජාති දුකයි. ජාති අපි කියන එකයි වදින් ජාති පි කියන්නේ. ජාතිය දෙය කියන අර්ථයෙන් මේක බාහාරේ රුක්තිය. පදනි රුක්තියක් තියෙනවා. පදනි රුක්තිය දකින්නකන් ධර්මයේ තෝරන්නක. ජාති අපි දුක්ඛ, ජාති පි දුක්ඛ. අපි කියන්නේ අපි ඉරියාවෙන් අපි හොයාගන්න ඕනේ. පි ඉරියාව ප්‍රියාව. අපි ඉරියාව අප්‍රියාව. අන අපි කියන වචනේ පෙන්නේ මොකද්ද? අප්‍රිය සහගත බව. ජාති අපි කියන්නේ අප්‍රිය ජාති, අපි ජාති. අප්‍රිය ජාති දුක්ඛයි. දැන් මේකට කිසිම තර්කයක් වාදයක් ගේන්න බෑ. අපිට දුක දෙන්නේ අප්‍රිය ජාති. ප්‍රිය ජාති දුක දෙන්නේ නැහැ. ජාති කියන පොදු නම ගත්තහම මේකේ ප්‍රිය ජාති තියෙනවා, ඒකට හිත ඇලෙනවා. අප්‍රිය ජාති තියෙනවා, ඒකට ගැටෙනවා. ජාති දෙක ආකාරයි. කොරස ප්‍රිය ජාති, කොරස අප්‍රිය ජාති. මේ සියලුම ජාති දුකයි කියුවොත් එහෙම ලෝකයා ගණන් ගන්නේ නැහැ. නෑ අප්‍රිය ජාති දුකයි. ජාති වල අප්‍රිය ජාති තියෙනවා. නෑ ජාති කියන්නේ මව කුසෙන් බිහි වෙන ඒවා විතරක් නෙමෙයි ජාති කියන්නේ. ජාති විවිධාකාරය ප්‍රමාණයි. ලෝකේ හටගත්ත හැම එකක්ම හටගත්ත ප්‍රමාණය හටගත්තේ ඒවා ජාති. මෙනි ජාති තෝරා ගන්න ඕනේ. ජාති කුඩා ජාති තියෙනවා, මහා ජාති තියෙනවා. කුඩා කුඩා ඒවා හැදිලා හටගත්ත මහා ජාති තියෙනවා. ලොකු ලොකු ගොඩවල් වලට ඒ සම්මත තියා ගන්නවා. කුංචි පුංචි ගොඩවල් වලට ඒ මට්ටමේ සම්මත තියා ගන්නවා. කෙස් ජාති, ලොම් ජාති, නියපොතු ජාති, දත් ජාති, හන් ජාති, නහර ජාති, ඇට ජාති, ජාති වශයෙන් අදත් අපි ළඟ භාවිතා වෙනවා. ඒ ඔක්කොම ජාති, ගස් ජාති, ගල් ජාති, දැල් ජාති, පස් ජාති. ඔය ජාති තමයි ඔක්කොම. අජීවී යතින අජීවී ඒවා තියෙනවා. ඔක්කොම ජාති. මේ ජාති අතර ප්‍රිය ජාති තියෙනවා, අප්‍රිය ජාති තියෙනවා. ඔය ජාතිනේ ප්‍රිය ජාතියක් ආවොත් මිනිහා සුවයි කියලා ගන්නවා. අප්‍රිය ජාතියක් ආවොත් දුකයි කියලා ගන්නවා. මෙන්න අපි දකින්න ඕනේ ඉස්සෙල්ලා මේක. ජාති වල වෙනසක් තියෙනවා. සියලුම ජාති දුකයි කිව්වොත් එහෙම ලෝකේ දුකයි කියවහම බුදුරන් ආහසේ ඇයි මොඩේ එහෙම කිව්වේ කියලා බුදුරන් ආහසේ කියවනේ. ලෝකේ පිය ස්වභාවයක්, මදුර ස්වභාවයක් නැත්නම් ලෝකේ සත්‍යය ඇලෙනවද? අප්‍රියමදුර ස්වභාවයක් නැත්නම් ලෝකේ මිදෙනවද? මේ දෙකම විද්‍යාමානයි. එහෙනම් ජාතිය රෝයි දෙකම විද්‍යාමානයි. ප්‍රිය ජාති තියෙනවා, අප්‍රිය ජාති තියෙනවා. දැන් ප්‍රිය ජාති දුකයි කිව්වොත් පිළිගන්න හේතු නැහැ. අප්‍රිය ජාති දුකයි. ප්‍රිය ජාති දුකට හේතුව. අන දුකයි දුකට හේතුව ජාති වලින්ම දකින්න. ප්‍රිය ජාති දුකට හේතුව. ප්‍රිය ජාති නිසා අල්ලන්න ගියාම අහු වෙන අප්‍රිය ජාති. ප්‍රිය ජාති එකක් අල්ලන්න ගියාම දහසක් අප්‍රිය ජාති වලට කොටු වෙනවා. එහෙනම් අප්‍රිය ජාති අතරින් මයි ප්‍රිය ජාතියක් මතුවලා පේන්නේ. ඒ ප්‍රිය ජාතිය සැපසහගත නිසා, ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයෙන් යුක්ත නිසා තමයි ලෝක සත්‍යය අල්ලා ගන්න ගියාම අප්‍රිය ජාති වලට කොටු වෙන්නේ. අන ගහන්න ගියාම පිළිහොකට කොටු වෙනවා වගේ. ප්‍රිය ජාති අල්ලන්න ගිහිල්ලා අප්‍රිය ජාතියට කොටු වෙනවා. අප්‍රිය ජාති දුකයි, ප්‍රිය ජාති දුක නැහැ. ප්‍රිය ජාති දුකට හේතුවයි. එහෙනම් ජාති තුළම විද්‍යාමාන වෙන දුක සහ දුකට හේතු අන්න අපි දෙකම දකින්න ඕනේ. ඒක දැකේ නැත්නම් අපි බොරුවට රැවටෙනවා. යථාර්ථවත් ඇත්ත ගන්න දන්නේ නැහැ. එහෙනම් බොරුවට රැවටෙන එක බුදුදහම නෙමෙයි. බුදුදහම කියන්නේ හැම දෙයකම හරි ඇත්ත දකින්න ඕනේ. එහෙනම් ප්‍රිය ජාති දුකට හේතුවයි අප්‍රිය ජාති දුකයි. අන් ජාති අපි දුක්ඛ. අප්‍රිය ජාති දුකයි. ජරාපි දුක්ඛ. ජරා කියනකොට දිරා යන ඔක්කොම ජරා. එහෙනම් මේ ලෝකේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයෙන් යුක්ත ඒවා දිරා යනවා. අප්‍රිය අමధుර ඒවා දිරා යනවා. ඒ සෑම ජාති වලටම දිරා යාම උරුමයි. ලෝකේ යම් ජාතියක් හටගත්තද ප්‍රිය ජාති මధుර ජාති වේවා අප්‍රිය අමధుර ජාති වේවා මේ ඔක්කොම ජරාවටපත් වෙනවා. එහෙනම් ප්‍රිය ජාති ජරාවටපත් වෙනවා නම් අපි ඒකට දුක් වෙනවා. අප්‍රිය ජාතිය ජරාවටපත් වෙනවා දිරා යනවා. ඒකට දුකද? යම් කිසි ජාති වශයෙන් අපි උපමාවක් වශයෙන් ගන්නවා. ගමක ඉන්නවා මහා දාමරිකි. සල්ලාලි. බේබද්දි. ගමටම එපා කරපු එකේ. මේක හොඳට හයි හත්ති ඇතුල ඉන්නවා. ගමේ මිනිහෙකුට පාට යන්න බෑ, දොත බහලා යන්න බෑ. ගහනවා, බයිනවා, හිංගි කරනවා, කඩාවලා ගන්නවා. මේ හිංගි හිංසා කරනවා. දැන් මේ දාමරික ජාතියක් අපි දැක්කා. අපි ප්‍රිය ජාතියක් නෙමෙයි, ඒක අප්‍රිය ජාතියක්. අපිට දුක ගෙන දෙනවා. දැන් ඔය දාමරිකයා දිරන්න පටන් ගන්න, අවහැරෙන්න පටන් ගන්න. ඉඳක් හැදිලා හරි, අතනියකක් මොකක් හරි වෙලා හරි, වයස ගිහින් හරි, දැන් මේක අවහැරලා මේකට දැන් හැරමිටිය යන්න වෙලා. දාර ගමේ හිටපු මිනිස්සු දුකද? අනේ අර අපිට දාමරිකකම් කරපු, අපේ එතන යනකොට පාරින් ඉන්නකොට මග රැකලා ගහපු, අනේ බලන්නකො හැරමිටියක් අරන් දැයි යන්නේ, අපිට හරි දුකයි කියනවා. යන්තම් අද දෙයෝ බැලුවා වගේ ඕකට නේදක් හැදිලා අපි පැත්ත වැටලා ගිය එකන් අපි වේරුණා. අතු වෙනවනේ. එහෙනම් සියලු ජරා ලෝක සත්‍යයට දුකද? එහෙනම් මේ ජරාවල තියෙනවා ප්‍රිය ජරාවක් තියෙනවා අප්‍රිය ජරාවක් තියෙනවා. ප්‍රිය ජරාව ලෝක සත්‍යයට ප්‍රිය දේ ජරාවටපත් වෙනකොට නම් දුකයි. අප්‍රිය දේවල් ජරාවටපත් වෙනකොට ඒක දුක නෑ. එහෙනම් අපි අප්‍රිය කරන්නේ මොන ජරාවද? ප්‍රිය දේවල් ජරාවටපත් වෙන නම් අපි ඒක ප්‍රිය කරන්නේ නැහැ. මේ ජරා අපි දුක්ඛා ජරා අපි දුක්ඛා. අප්‍රිය ජරාවක් තියෙනවා අපිට. යමක් ප්‍රිය නම් මధుර නම් ඒක ජරාවටපත් වෙනත් අපි කැමති නැහැ. මෙන්න අප්‍රිය ජරා. මේක ප්‍රිය ජරාවක් තියෙනවා. අපිට අවැඩ කරනවා නම් අපිට හිංගි හිංසා කරනවා නම් ඒක ජරාවටපත් වෙනකොට අපිට ඒක දුක නැහැ. එහෙනම් අපිට දුක දෙන්නේ මොනවද? අපි අප්‍රිය කරන දේ ජරාවක්.